හොඳයි. තෙරුවන් සරණයි හැම දෙනාටම. අද අගෝස්තු මාසේ පළවෙනිදා සවනට සිසිලස මාධ්‍ය ජාලය ඔස්සේ අද සම්බන්ධ වෙන්නේ මාතලේ ඔවිලිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඉතා ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කර සිටිමු. අපේ මේ සම්බන්ධ වී සිටින මිතුරු මිත්‍රයන් සියල්ලටමත් අනාගතයේ මේ වට සවන් දෙන ඒ සැමටම මහත් උපකාරයක් වෙන ලෙස ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපට අදත් පැහැදිලි කරලා දෙන ලෙස මේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්පත සිසිලස දහම් සාකච්ඡාවට සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්තුනි, මේ පින්වත් පිරිස තමගේ ජීවිතවලට තථාගත ධර්මයේ ගල්ප ගනිමින් තථාගත දහම තමන් ජීවිතය තුළින් අත්දකින්නට වෙහෙස මහස්දරණ පිරිසක් හැටියට මේ පිරිසට බුදුරණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ දක්වා බොහෝ සූත්‍ර දේශනා, බොහෝ ධම්ම කාරණා මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ සියලු දේවල් අපි හැම මොහොතකම ගලපන්නට ඕනේ. අපේ ජීවිතයේ සත්‍ය හොයන අපට විමුක්තිය කරා යමු වන මගක් ඉවර කරගන්න ආකාරයට, ඒ නිසා මම නිතර මතක් කරනවා වගේ අපි ධර්මය අහනකොට, ධර්මයේ සාකච්ඡා කරනකොට ඒක අපේ විමුක්තායතනය බවටපත් වෙනවා. අපි නෝඩින් ඉමසමින් කල්පනා කරමින් ඒ දහම තේරුම් ගන්න වටහා ගනිමින් මේ දහම ශ්‍රවණය කරනකොට, සාකච්ඡා කරනකොට, ඒ වගේම තථාගත දහම තුළ බොහෝ දහම් කාරණා තියෙනවා අපට ඉවර කරගන්න, තේරුම් කරගන්න, විමසන්නට, වටහා ගන්නට. ඒ සියල්ලක්ම අපි ඒ තියෙන පරියායවල් ඔස්සේ තේරුම් ගත්තොත් අපට මේ ධර්මය නිදවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ විදිහට සාවධානව අපි ඒ දහම ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ විදිහට අපේ ජීවිතවලට ගලප ගන්න. ඒ වගේම තමයි දේශනාවක් හදාරනකොට ඒ බුද්ධ දේශනා කරපු ස්වභාවය අපි කල්පනා කරන්නට ඕනේ. මොන වුණත් එහෙම අපේ දේශනාවේ හැබැයි අර්ථ ගලප ගන්න බැරි වෙනවා. උදාහරණයක් ඇටියට කියනවා නම් සමහර කාරණා බුදුරණවහන්සේ දේශනා කරන්නේ මාර්ගඵලලාභී අයට, සමහර කාරණා මාර්ගඵල ලබන්නට, සමහර කාරණා රහතන් වහන්සේලාට. මෙන්න මේ විදිහට විවිධ පරියායවල් තියෙනවා. උදාහරණයක් ඇටියට මට කියන්න පුළුවන් ධම්මචක්ක සූත්‍රයේ බැලුවොත් එහෙම ඒකේ ආමන්ත්‍රණය කරන්නේ බුදුරණවහන්සේ පංචවග්ගයේ භික්ෂුවන්ට ත්‍රිමේ වික්ඛයන්ත අන්ත දෙකක් තියෙනවා, මේක සේවනය කරන්න එපා කියලා. එතකොට ඒකේ පංචවග්ගයේ භික්ෂුවන් ආරම්භයයි කාරණාව පැහැදිලි කරන්න හේතුවන්නේ භාග්‍යවතුන් වහන්සේව බෝසත්තු කාලීදී ප්‍රතික්ෂේප කරාර දුෂ්කර ක්‍රියාව අතහරපු නිසා. ඉතින් ඒක අන්තයක්, කාමයේ තන්තයක්, අත්‍යකල මතරාණයක තන්තයක්, ඒ දෙක අතහැරලා මැදුම් පිළිවෙත කියන කාරණා ඉස්මතු කරන්නට බුදුරණවහන්සේ ඒ පංචවග්ගී භික්ෂූන්ට ඒ දහම් පරියාය විස්තර කළේ. ඉතින් ඒ වගේ අපට දේශනාවක් හදාරනකොට ඒ දේශනාවේ අන්තර්ගතය තේරුම් ගන්නට බොහෝ උපකාර වෙනවා. ඒ නිදාණය, ඒ පරිසරය, ඒ සියල්ලක්ම අපට උපකාර වෙනවා ඒ දහම් පරියාය තේරුම් ගන්නට. ඉතින් මම අද මේ පින්වතුන්ට මේ පින්දපාස් පාරිශුද්ධ සූත්‍රය පැහැදිලි කරන්න අදහස් කරනවා. ඒ වගේම මේක මුල් කරගෙන අපිට ගොඩාක් කාරණා තේරුම් ගන්න තවත් කරුණු ඇතුළත් කරගන්න අදහස් කරගන්නවා. මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ සූත්‍ර දේශනාව, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාව, භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාපි මීරවනාරාමයේ වාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පල සමවතින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ කරා වැඩම කරනවා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් සිටි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ අමතනවා. බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා, විපස්සනා නිකෝතේ සාරිපුත්ත ඉන්ද්‍රයානි පරිසුද්ධෝ ච විවන්නෝ පරියෝජාතෝ. සාරිපුත්ත නුඹගේ ඉන්ද්‍රයන් හරිම ප්‍රසන්නයි, ඉදිරිසිතොයි. සාරිපුත්ත නුඹ කොමන විහරණයක් බහුලකට වාසය කරවද කියලා බුදුරණවහන්සේ සාරිපුත්ත මහරහතන් සුඤ්ඤතා විහරණයක වහම්බන්තේ ඉතරයි බහුලම් විහරාමි ස්වාමීනි, අම්මේ සුඤ්ඤතා විහරණය බහුල කොට වාසය කරමි කියලා බුදුරණවහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. සාදු සාදු සාරිපුත්ත, නුඹ මහා පුරුෂ විහරණයක් තමයි බහුලකට වාසය කරලා තියෙන්නේ. ඒක බහුලකට වාසය කරන්නේ සාරිපුත්ත යම් ශුන්‍යතා විහරණයක් ඇද්ද? ඒක මහා පුරුෂ විහරණයක්. සාරිපුත්ත මේ ශුන්‍යතා විහරණය බහුල වාසයෙන් පුරුදු කරන්නට බහුල වාසයෙන් භාවිතා කරන්නට කැමති නම් ඒ භික්ෂුව මෙන්න මෙසේ සිහි කරන්නට ඕනේ. මෙසේ ප්‍රතිවික්ෂ කරන්නට ඕනේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ශුන්‍යතා විහරණයෙන් වාසය කළේ උන්වහන්සේ තුල ශුන්‍යතා විකින කාරණාව සාක්ෂාත් වෙලා තිබුණා. අරහත්ත්වයට පත් වූ උත්තමයන් වහන්සේ නමක්. ඉතින් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ බහුල වශයෙන් පුරුදු කළා. ඉතින් මේ විදිහට ශුන්‍යතා විහරණයකින් යුක්ත වාසය කරන නම් භික්ෂුවට මෙන්න මේ විදිහට ප්‍රතිවික්ෂ කරන්නට ඕනේ. මේ විදිහට කටයුතු කරන්නට ඕනේ. එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි යම් මගකින් පින්ඩපාතේ භික්ෂුවක් පිවිසෙනවද? යම් ප්‍රවේශයකට භික්ෂු පින්ඩපාතේ වඩිනවද? යම් ගමකින් පින්ඩපාතේට ගිහිල්ලා අපව එනවද? ඔහු කල්පනා කරන්න කියනවා මෙන්න මේ විදියට. මගේ ඇසේ චක්කු විඤ්ඤාණ ස්වරූපේසු මම ඇසින් දැකපු රූපයන් ඇසින් දැකපු රූපයන් කෙරෙහි මට රාගයක්, ඡන්දයක්, කැමැත්තක්, එවැගේම ද්වේෂයක්, මෝහයක් පටිගිය මෙන්න මේ වගේ දෙයක් ඇති වුණාද කියලා කල්පනා කරන්න කියනවා. එතකොට පින්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ ඒ පින්ඩපාතේ යන ගමනේදී තමන්ගේ සිත තුළ යම් ඡන්දයක්, රාගයක්, ද්වේෂයක්, මෝහයක් කුමක්කෝ ඇති වුණාද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කල්පනා කරලා බලන්න කියනවා. ඉතින් යම් කිසි විදියකින් එහෙම ප්‍රත්‍යක්ෂ කරන භික්ෂුවට පින්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ මේ ඇසින් දැත යුතු මේ රූපයක් කෙරෙහි කැමැත්තක්, රාගයක් දේශයක් නැත්නම් මෝය ගැටීමක් වගේ කෙලෙස් ධර්මයක් ඇති වුණා නම් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට උත්සාහ කරන්නට ඕන, වීදි කරන්නට ඕන කියනවා. ඒ වගේම එහෙම පින්ඩපාත කිහිල්ලා භික්ෂුවකට යම් විදියකින් එහෙම කෙලෙස්යක් හට නොගත්තා නම් අටගත්තේ නැති බව තමන්ට ප්‍රත්‍යක්ෂ කිරීමෙන් වැටුණා නම් ඒ භික්ෂුව ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය හට ගන්නට ඕන, කුසල ධර්මයන් තුල හදවා ගන්නටම ඒ තුල වාසය කරන්නටම උත්සාහ කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ කාරණාව පැහැදිලි කරනවා. ඒ භික්ෂූන් මෙහෙම කළ යුතුයි කියලා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ භික්ෂුවකට තමන්ගේ හිතේ කෙලෙස් ඇතිවනකොට මේ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. මේකට ගැළපෙන තව දේශනාවක් තේරුම් ගන්න පුළුවන්. මෙතන මේ පැහැදිලි කරේ කුමක්ද? මේ රාග දේශ මොහ නැත්නම් තමන් හිතේ අකුසල ඇතිවෙන බව ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. දෙතිය ගතුරුබද සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අපි මේ දීර්ඝ කාලයක් සසර යාවේ මේ රාග දේශ මොහ නිසා මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. මේක තේරුම් අරගෙන ඊළඟට මේ රාග දේශ මොහ කිලිටි ස්වභාවය දුරු කරන්නට මහන්සි ගන්නට ඕනේ කියනවා. දැන් මෙතනදී කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ විදිහට මොකද අතීතයේ හටගත් කෙලෙස්යක් නෙවෙයි සිහි කරන්නේ. එතකොට මේක ප්‍රහාණය කරන්නේ කොහොමද? ප්‍රහාණයට වෑයම් කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඒ වගේම දැන් යම් කිසි දෙයක් අපසලයක් හටගත්ත නැතිනම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය හටගන්න එක ස්වභාවයෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් අතීතයේ හටගත් අකුසලයක් සම්බන්ධයෙන් කොහොමද අපි මේක ප්‍රහාණය කරන්නේ? දැන් ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒක අතීතෙට ගිහිලා ඉවරයි. ඒක නැති වෙලා ඉවරයි. ඉතින් ඒක ගැන අපිට කොහොමද එනම් ප්‍රහාණය කරන්නේ කියන එක අපිට යම් විදියකින් කල්පනා කරන්නට වෙනවා. ඒක නැති වෙලා ගියපු දෙයක්. නමුත් ආපස්සට කල්පනා කරලා තේරුම් ගන්නට කියනවා. ඒ වෙලාවේ අතීතයේ හටගත් පින්ඩපාත ගිහිල්ලා එනකොට ඒ හටගත් අකුසලය ඉවෙල හේතු දුර වෙනකොට ඒක දුර වෙලා ගියා. නමුත් ඒ අකුසලය අපට එයාට ප්‍රහාණය කරන්නට හැකියාව තිබුණේ නැහැ. අකුසලය හට නොගන්න ස්වභාවයට පත් වෙන්න හැකියාව නොතිබෙච්ච නිසා තමයි අකුසලයේ තුල හිටියා. අකුසලිය නැති වෙලා ගියා. නමුත් ඒක ප්‍රහාණය කරන වැඩපිළිවෙලක් පුරුදු කරන්නට වෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන ඉස්මතු කරන්නේ. පින්ඩපාත ගිහිල්ලා ආවට පස්සේ ආන අකුසලිය මොකද්ද කියලා සිහි වුණාට පස්සේ ඒ අකුසලය ගැන හොඳ විදිහට හේතුඵල වශයෙන් කල්පනා කරලා බලන්නට ඕනේ. නුවණ මෝරණ විදිහට මේක හටගත් කොහොමද කියලා අපි දන්නවා. සබ්බා සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඉවත් කරලා නැත්නම් දුරු කරලා දුරු කරන ආශ්‍රව හැටියට අව්‍යාපාද අවිපාද විහිස්සා කාම සංකල්පන. එතකොට මේ සංකල්පනව ආපසෙන් දුරු කරන්නට ඕනේ. යම් පොණ ක්‍රමයකට අපට පුළුවන් ඒක දුරු කරන්න අකුසලයට ඉඩ නොදී. දැන් මෙතන පැහැදිලි කරනකොට ඒක අයින් වෙලා වෙච්ච දෙයක්. නමුත් අයින් වුණාට ඒක හට නොගන්න ස්වභාවයට පත්ුනේ නැහැ. අපි හිතට අපට තේරුණා නම් අකුසලයක් එනකොට මූලිකවම අපි ඒක අකුසලේ ලොකුවට යන්න නොදී වෙන මොනවා හෝ ක්‍රමයකින් දුරු කරන එක අපට හොඳයි. මොකද හේතුව ඒක ඔස්සේ අකුසල සිදුවන නිසා. නමුත් ඒ හටගත් අකුසලයේ නැවත හට නොගන්නා ස්වභාවයටපත් දෙන්නේ නැහැ. එතකොට මේකෙදි මේ පැහැදිලි කරන ක්‍රමයට අපිට හිතන්න යමක් තියෙනවා. මොකද්ද? පින්නපාත ගිහිල්ලා ආවට පස්සේ ඒ ගැන සිහි කරන්න කියනවා. එතකොට ඒ ගැන සිහි කරනකොට අපට අය අකුසල නිරුද්ධන ඉවරයි. එහෙනම් මේ අකුසලයේ හටගත්තේ කොහොමද, මුල් කරගෙනද කොහොමද මේ අකුසලයේ හටගත්තේ කියන කාරණාව අපට හේතුඵල වශයෙන් විමසන්නට වෙනවා. හේතුඵල වශයෙන් මේක විමසනකොට ඒ අතීතයේ උනත කුසලයක් ඇති වුනේ මෙන්න මේ න්‍යායෙන් බව වර්තමානයේ වටහා ගන්නට ඕනේ. එතකොට ඒක තමන්ගේ නුවණක් බවට පත් වෙනවා. නැවත අකුසලයක් හට ගන්නකොට ඒ නුවණ ඒ අකුසලයේ දුරු කර ගන්නට හේතු වෙනවා. අකුසලයේ දුරු කර ගන්න කියන්නේ අකුසලයේ හටගත්ත දේ නැති කරන එක නෙමෙයි. ඒ අකුසලයේ ස්වභාවය සත්‍ය දකිනකොට නැවත අකුසල් හට නොගන්නා ස්වභාවයකට අත්‍යන්තයට පුළුවන් ඒ ප්‍රඥාව ඇති කර ගැනීමත් එක්ක. එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් අපි තවදුරටත් සාකච්ඡා වතුරදී කතා කරන්න බලමු. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට පින්නපාති ගිහිල්ලා එනකොට හටගත් අකුසලයේ සිහි කරන ඒ අකුසලය දුරු කරන්න මහන්සි ගන්න කියනවා. ඒක ප්‍රහාණය කරන්න අපේම අකුසලයක් හටගත්තේ නැතිනම් ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්නට කියලා බුදුරණන් වහන්සේ භික්ෂූන්ට සාරිපුත් ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. මේ කාරණාව කියන්නේ සාරිපුත් ස්වාමීන් වහන්සේ උදෙසා නෙමෙයි, සාරිපුත් ස්වාමීන් වහන්සේට කියන්නේ භික්ෂුව මෙහිම කළ යුතුයි කියලා. අර ශුන්‍යතා විහරණය ඇති කර ගන්නට නම් මෙන්න මේ විදියට කරන්න ඕන කියලා. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා පුණජ්ජ පරං සාරිපුත් භික්ඛුනෝ චිපට්ඨසං චික්කති. නැවතත් මෙන්න මේ විදියට සාරිපුත් භික්ෂුව ප්‍රතිවික්ෂා කරන්නට ඕනේ. කුමක්ද? දැන් අර මුලින්ම විස්තර කරේ ඇක්ටින් දති රූප. ඊළඟට කණින් ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට ලැබෙන රස, කයට ලැබෙන පහස, මනසට එන අරමුණු. එතකොට පිණ්ඩපාත ගිහිල්ලා එනකොට මේ ආයතන හය ඔස්සේ අපට කුමන අකුසලයක් ඇති වුණාද කියලා සිහි කරලා ඒ ඇතිවෙච්ච අකුසලය දුරු කරගන්න මහන්සි ගන්න කියනවා. එතකොට දැන් පිණ්ඩපාත යන කාරණාව මෙතන ඉස්මතු කරන්නේ ඉතින් බුදුරණන් වහන්සේ කාල් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ ජීවත් වුණා. එතකොට ඒකත් එක තමයි ගමට ගියාට පස්සේ කෙලෙස් ඇති වෙන්නට බොහෝ ඉඩ තියෙන්නේ. දැන් අපේ ජීවිතේ සාමාන්‍ය ගත කරනකොට අපට පුළුවන් මේ විදිහ ප්‍රතිවික්ෂාවක් කරලා තේරුම් ගන්න අපේ ජීවිතේ මේ කෙලෙස් හටගත්තද අද දවසේදී කියලා කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒ කල්පනා කරලා මේ කෙලෙස් හටගත්තේ කොහොමද මුල් කරගෙනද කියලා අපට ඒ තුලින් ඒක විමසන්නට ඕනේ. එහෙම කෙලෙස්ය හටගන්න ආකාරය නුවරට වැටෙනකොට නැවත කෙලෙස්යක් ඇති වෙනකොට ඇතිවීමත් එක්ක අර නුවණ මේරුපු නිසා යම් නුවණක් ඔස්සේ මේක වටහා ගන්න පුළුවන්. ඒ විදිහට හික්මන කෙනාට ක්‍රමානුකූලව මාර්ගය තුළ හික්මනකොට අර කෙලෙස් එන සැනින් කෙලෙස්ය හටගන්න සැනින් තේරුම් ගන්න පුළුවන්. අන්න කෙලෙස් දුරු කර ගන්න පුළුවන්. ඒ වගේම සාරිපුත්ත මෙහෙම කල්පනා කරන්න කියනවා භික්ෂුවට. මාතුල පංචකාම ගුණයන් කෙරෙහි තියෙන මේ ඡන්දය කැමැත්ත ප්‍රහාණ වෙලාද, නැත්නම් පංචකාම ගුණයන් කෙරෙහි තියෙන කැමැත්ත ප්‍රහාණ නැද්ද කියලා ප්‍රතිවික්ෂා කරන්න කියනවා. ඔහු දැනගන්නවා නම් පංචකාම ගුණයන් කියන කැමැත්ත ප්‍රහාණ වෙලා නැති බව, මේ පංචකාම ගුණයන්ට තියෙන කැමැත්ත ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරන්න, වීර්යය කරන්න, උත්සාහ කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි යම් කිසි විදියකින් දැනගත්තොත් පංචකාම ගුණයන් කෙරෙහි තියෙන කැමැත්ත, ඒ තමයි හටගන්නේ පංචකාම ගුණයන් ප්‍රහාණ වෙලා බව ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය ඇති කරගන්න කියනවා. එතකොට පංචකාමයන් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ එක එක පරියායවල වලින් මේක පැහැදිලි කරන්නේ යම් අනුපිළිවෙලක් දේශනාව තුළ අන්තර්ගත නිසා. දැන් අපි හරියටම ආයතන ඔස්සේ මේ කාරණාව තේරුම් ගත්තම මේ සියල්ලම අහු වෙනවා. මොකද අකිතන වහන්සේ පැහැදිලි කරන දේශනා තුළ සියල්ලම විදිහට සියල්ල අන්තර්ගතයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙතන පංචකාම ගුණයන් ගැන සිහිපත් කරනවා. ඒ වගේම තමයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත් සාමණේර වහන්සේට මෙහෙත් ප්‍රතික්ෂේප කරන්නට වන් මොකද මාතුල පංච නීවරණය ප්‍රහාණය වෙලාද නැද්ද කියන කාරණාව. පංච නීවරණයන් ප්‍රහාණය වෙලා නැතිනම් ඒ පංච නීවරණයන් ප්‍රහාණය වීම පිණිස වෑයම් කරන්නට ඕන කියනවා. පංච නීවරණයන් ප්‍රහාණය වෙලා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝද ඇති කර ගන්නට ඕන කියනවා. ඊළඟට තමයි පුණජපරම්පි පුණජපරම් සාරිපුත්ත වික්‍රම ඉතිපටිසංචිකති මෙන්න මෙහිමත් වික්ෂුව කල්පනා කරන්නට ඕනේ. පරිඤ්ඤාතානුකෝ මේ පංචපාදාන ඛණ්ඩාති මම මේ පංචපාදාන ස්කන්ධය පිළිසින්ද දැක්කද? පිළිසින් දැක්කද? දැකලා තියෙන්නේ කියලා කල්පනා කරනකොට තමන්ට වැටහෙනවා නම් මේ පංචපාදාන ස්කන්ධය පිළිසින් දකින්නට වීර්ය කරන්නට ඕනේ. පංචීපාද කන්නේ පිටසින් දැකලා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කරගන්නට උත්සාහ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තුන්තපට ලස්සන කාරණා ටිකක් වටහා ගන්නට පුළුවන්. මොකද චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛාර සත්‍ය විතර කරනකොට දුක කියන්නේ පිරිසිදු යුත්තක්. එතකොට දුක කියන්නේ පිරිසිදු යුත්තක්. ඒ දුක පිරිසිදු දකින්නවා කියලා කියන්නේ ඒක සකස් වෙන්නේ කොහොමද කියන කාරණාව අහුවෙන්නට ඕනේ. පිරිසිදු දකින්නවා කියනකොට දැන් අපි හිතමු රාගයක්, ද්වේෂයක්, මෝහයක් මොනවා කුසලයක් කියනකොට මෙතන හටගත්තේ ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වය. එනම් ස්කන්ධ පහක් කියන කාරණාව දැන් පංච පාදන ස්කන්ධය කියනකොට අපට මූලිකව අහුවෙන්නේ තියෙන දෙයක්. නමුත් පංච පාස්කන්ධය කියනකොට හරියටම අහුණා නම් මේක සංස්කරණයත් එක්ක අහුවීම තමයි පිරිසිදු දැකීමකට යන වග බවටපත් වෙන්නේ. ඒ විදිහට පිරිසිදු කින්දට ඕනේ. එතකොට අපේ ජීවිතය තුළ මෙන්න මේ පංචපාදනස්කන්ධ දුක පිරිසිදු දැකින්නට මහන්සි ගන්නට ඕනේ. ප්‍රහාණය කරන්නට නෙමෙයි. අපි ගොඩක් දර උත්සාහ කරන්නේ දුක ප්‍රහාණය කරන්නට. බුදුරණවහන්සේ දුක ප්‍රහාණය කරන්න නෙමෙයි වදාරන්නේ. දුක පිරිසිදු දකින්න කියලා. දුක පිරිසිදු දකින්නකොට අහුවෙන්නේ දුක සමුදය. දුක සමුදයෙන් දුක නිර්මාණය වෙන්නේ. හට ගන්නාකම නොදකින් පදනමත් එක්ක. අන්න පිරිසිදු දකින්නකොට ප්‍රහාණය වෙන්නේ මොකද්ද? දුක සමුදය ප්‍රහාණය හට ගන්න හේතුව දුරු වීමෙන් Nirodha සාක්ෂාත් වෙනවා. තිබුණ දුකක් නැති වුණා නෙවෙයි. දුක පිරිසිදු දකින්නකොට සමුදය අහුවෙච්ච නිසා Nirodha සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක් තමයි කළ යුත්තේ. සාක්ෂාත් කළ යුත්තක් බව තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ දකින්න වැඩ පිළිවෙල මග බව තේරුම් ගන්නට ඕනේ. මග භාවිතා කළ යුතු බව තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ පංච පාස්කන්ධයේ පිළිසින් දකින්නකොට ආර්ය සත්‍ය හතර අහු වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත මෙහෙමත් ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. මම සතර සතිපට්ඨානිය වඩන ලද්දද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. සතිපට්ඨානිය භාවිතා නොවන බව වැටහෙනවා නම් සතිපට්ඨානිය භාවිතා කිරීමට පිළි කරන්නට ඕනේ, උත්සාහ කරන්නට ඕනේ. අතිපට්ඨාන භාවිතා වෙලා නම් අන්නේකින් ප්‍රීතිය ප්‍රමෝදය හට අරගන්නට ඕනේ. ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්ත වාසය කරන්නට ඕනේ අතිපට්ඨානිය භාවිතා වෙලා නම්. ඒ වගේම තමයි සම්මප්පදාන වීරිය තව ප්‍රත්‍යක්ෂ කරන්න තියෙනවා. මම සම්මප්පදාන වීරිය යුක්ත වාසය කරනවද? සම්මප්පදාන වීරිය භාවිතා වශයෙන් තියෙනවද? භාවිතා වශයෙන් නැතිනම් සම්මප්පදාන වීරිය භාවිතා කරන්නට ඕනේ. භාවිතා කරනවා නම් ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය හට ගන්නට ඕනේ. එතකොට දැන් මෙතන මේ මෙම්ම විස්තර කරා ලෝකයේ තුල තියෙන කාරණා පංච ආයතන ඔස්සේ කෙලෙස් හටගන්නේක පංචකාමයන් නීවරණ පංචපාදන ස්කන්ධ. එතකොට මේ වගේ සත්‍ය දකිනකොට කොහොමද සිදුවන්නේ? ප්‍රතිපත්තාණි වැඩින්නේ, සම්මප්පදාන වීර්යය වැඩින්නේ. ඊළඟට ඉද්ධිපාද මම ඉද්ධිපාද මාතුල බම් භාවිතා කරනවද කියලා කල්පනා කරන්න කියනවා. භාවිතා කරන්න නැතිනම් එක පුරුදු කරන්න කියනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය හට ගන්න කියනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය මාතුල පංච ඉන්ද්‍රිය භාවිතා වෙනවද කියලා වටහා ගන්න කියනවා. භාවිතා නොවනවා නම් භාවිතා කරන්න කියනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්න කියනවා. ඊළඟින් පංච බලයන් මම භාවිතා කරනවද? මාතුල පංච බලයන් භාවිතා වෙනවද කියලා දැනගෙන භාවිතා නොවනවා නම් ඒක භාවිතා කරන්නට වෙනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම සප්ත පොච්චංගය බොජ්ජංග ධර්මයන් මම භාවිතා කරනවද කියලා ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. බොජ්ජංග ධර්මයන් භාවිතා වෙන්නේ නැතිනම් බොජ්ජංග ධර්මයන් භාවිතා කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් හේතුයෙන් ප්‍රීති ප්‍රමෝදයත් කර ගන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත කල්පනා කරලා බලන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ කරන්න මම ආරෂ්ඨාංග මාර්ගය වඩන ලද්දද කියලා. ආරෂ්ඨාංග මාර්ගය භාවිතා නොවනවා නම් ආරෂ්ඨාංග මාර්ගය භාවිතා පිණිස වැයම් කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් හේතුයෙන් ප්‍රීති ප්‍රමෝදයත් කර ගන්නට ඕනේ. ඒ වගේම තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන සාරිපුත්ත මම සමත විපස්සනා වඩනවද කියලා කල්පනා කරන්නට ඕනේ, ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. සමත විපස්සනා භාවිතා නොවනවා නම් ඒ භාවිතා කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය තික්ති කර ගන්නට ඕනේ. ඒ වගේම කල්පනා කරන්න කියනවා මට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙලාද කියලා. විද්‍යා විමුක්ති සාක්ෂාත් නොවනවා නම් නොවෙලා නම් විද්‍යා විමුක්ති සාක්ෂාත් වීම පිණිස වෑයම් කරන්නට ඕනේ. සාක්ෂාත් වෙලා නම් ඒතුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්නට ඕනේ. ඊට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණ කෙනෙක් කර අතීත කාලේ මෙන්න මේ විදිහට පිණ්ඩපාතේ පාරිශුද්ධ කරා නම්, කියන්නේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිදිලා ඒ අකුසල ධර්මයන් සිහි කරමින් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වෑයම් කරා නම් පුනපුන ආයෙදි කරා නම් ඒ මේ විදිහටයි කරේ කියනවා. අනාගත කාලෙත් යමක් කරනවා නම් මෙන්න මේ විදිහටයි කරන්නේ කියනවා. ඒ වර්තමානයේත් යමක් කරන්නේ මෙන්න මේ විදිහටයි කියනවා. ඒ නිසා මෙන්න මේ විදිහට බින්ද පාත්‍රය ගිහිල්ලා එනකොට ඒ තුලින් හටගන්න කෙලෙස් නැවත නැවත ප්‍රත්‍යක්ෂ කරමින් ඒ දුක් කිරීමට පාස් කරන්නට ඕනේ කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා මෙම හික්මෙන් කියලා බුදුන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අත්දැකීම. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ යරණේ සිදු කරන්නට ඕන වග බුදුන් වහන්සේ මේ පින්දපාත පාරිශුද්ධිය සම්බන්ධයෙන් විතර එතකොට දැන් මාතුකාවට හේතුනේ කාරණාවට මුල් උනේ පින්දපාතේ සම්බන්ධය. මොකද මුලිකව හටගන්න කෙලෙස් තමයි අල්ල ගන්න තියෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට අපේ කෙලෙස් අපි අල්ල ගන්න නැතුව අපි යම් කිසි දෙයක් පුරුදු කරාට අපිට සැබෑවට මේක වටහා ගන්න බැරි වෙනවා. මොකද හේතුව අපි සංකල්පනාවක් ඔස්සේ තමයි දුකක් කියලා හිතන්නේ. දැන් උදාහරණයක්කට ගත්තොත් ධ්‍යානයක් ඔස්සේ ගිහිල්ලා අපි දුක තේරුම් ගන්න යාට සමාධියක් ඔස්සේ දුක තේරුම් ගන්න කියාට අපි ඒක අපට ප්‍රකට දුකක් අහුවෙන්නේ නැහැ. එක කල්පනා කිරලක් විතරයි තේරුම් ගන්න තියෙන්නේ. අපිට ප්‍රකට වේග දුකක් බවට අහු වෙන්නට නම් මූලිකව අහුවෙච්ච දුක ප්‍රකට කරගෙන මේක සංස්කාරයක් බවට වටහා ගන්නට ඕනේ. ඒකයි මෙතනදී පැහැදිලි කරනවා මුලින් ඉඳලාම පිළිවෙලකට ඉස්සරලාම ආයතනෝස්සේ කෙලෙස් හටගන්න එක, ඊළඟට පංචකාමයන් හටගන්නේ, නීවරණ හටගන්න එක, ඊළඟට තව පංච පාස්කන්ධ. ඒකට නම් මේ විදිහට හොයන්න කොප්පොට මේ කෙලෙස් ටික අන්න පංච පාස්කන්ධය අහු වෙනවා. පංච පාස්කන්ධය අහු වෙච්ච තැනදී සතිපට්ඨානෙ ඉන්ද්‍රිය ධර්මපදාන ඉදිපාද ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම ඊළඟට ආරෂ්ඨාංග මාර්ගයේ සමත විපස්සනා මේ සියල්ලක්ම අහු වෙනවා. එයි ස්කන්ධ පහ සකස් වෙන ආකාරයේ නියමාකාරයෙන් දැක බුදනදී අහු වෙන්නේ මොකද්ද? ස්කන්ධ පහ නියමාකාරයෙන් සකස් වෙන තැනදී අහු වෙන්නේ යන්නේ මාර්ගය තුළ අංග තමයි අහු වෙන්නේ. ඒ නිසා මාර්ගයේ අංග වැඩෙනවා නේද කියලා සිකරන කොට. ඊළඟට මාර්ගය යන කෙනාට මේ මාර්ගය තුළදී තමන්ගේ කෙලෙස් දුරු නොවනද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. ඒ කියන්නේ නිවුණද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. නිවුණ නැත්නම් අරහතේපත් තුන නැත්නම් තවත් මේස වෑයම් කරන්න කියනවා. එතකොට ඇත්තටම මේ දේශනාව තුළ බොහෝ කාරණා ඇතුළත් වෙලා තියෙනවා. මේ අනුපිළිවෙලකට මග වඩන්නට සුඤ්ඤතා විහරණයෙන් වාසය කරන්නට උපකාර වෙන. සුඤ්ඤතා විහරණයෙන් වාසය කරන්නට උපකාර වෙන කාරණා මේ දේශනාව තුළ අනුපිළිවෙලට සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් බුදුරණන් වහන්සේගේ ධර්ම මුල් කරගෙන හේතුඵල ධර්ම මුල් කරගෙන කල්පනා කරොත් තේරුම් ගත්තොත් අන්න යාට පුළුවන්කමක් ලැබෙනවා ශුන්‍යතා විහරණය කරා යමු වෙනට හේතුඵල ධර්ම තේරුම් අරගෙන නිවීම කරා යමු වෙනට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා දේශනාව තුළදී අපට වටහා ගන්න බොහෝ කාරණා තියෙනවා. එකක් තමයි අපට ප්‍රකට වෙන දුක මුල් කරගෙන අපි සත්‍ය සොයන්නට ඕනේ. ඊළඟට තමයි එතනදී තමයි අපිට සැබෑවටම පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වය අහුවෙන්නේ. ඒ අවස්ථාවේදී තමන් තුළ මාර්ගංග වැඩෙන ආකාරය දැන් අපි දන සෝදාපන්න කෙනාට සෝදාපන්න වීමත් එක්ක සංගුණ තුනක් දුර වෙනවා. ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය බෙදලා තියෙන්නේ සීලපතිය පිටිකිච්ඡාවත්. මෙන්න මේ තුනම දුර වෙලා යනවා. එහෙම නැතුව සීලපතිය පිටිකිච්ඡාව මුලින් දුර වෙනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය බෙදුණු නිසා සීලපතිය පිටිකිච්ඡාව දුර වෙනවා. ඒකත් එක්ක තමයි සැබෑවටම බුදුරණන් වහන්සේගෙන ධර්මයෙන් සංගයගෙන අවිච්ඡප්පසාද ඇති වෙලා ආරිකාන්සි යුක්ත ගේම්බවටපත් වෙන්නේ. ඒ එහෙම කෙනාට මාර්ගය තුලදී එතනින් එහාට තමන්ගේ මාර්ගය දිනු කරගෙන යන්නට හේතුවක් වෙනවා තමා තුළ ඇතිවෙච්ච නුවණ මුල් කරගෙන. ඉතින් ඒ නිසා අපිත් මේ දේශනා මුල් කරගෙන ඊට අදාළ කාරණා ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේක මුල් කරන් අපේට තේරුම් ගන්න කියන කාරණා ගැන අපි ටිකක් සෝදිස් කරලා බලමු. එතකොට අපිට මේ සම්බන්ධයෙන් ගොඩාක් කාරණා ඩවුන් කරගෙන අපේ ධම්ම මාර්ගයටත් මේක උපකාරයක් කරගන්න පුළුවන්. ඒ නිසා මොනවාරි ධම්ම ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි. සාදු සාදු ස්වාමීන් වහන්ස හුඟක් ධර්ම කරුණු සඳහන් වුණා. අපේ සම්බන්ධ වෙලා ඉන්න අයට තමන්ගේ ගැටලු තියෙනවා නම් මේ දේශනාවට සම්බන්ධව මේ ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සීල දෙනාටම ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අර ගතපච්චය ගතවත කියලා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත වඩිනකොට සතිමත්ව ගිහිල්ලා ඒක වැරදුන තාපව ඇවිල්ලා මුල තැනට ගිහිල්ලා යනවා කියලා ස්වාමීන් වහන්සේ මේ ගතපච්චය ගතවත කියන එක මේ රහතන් වහන්සේට ඒක මේ අදාළ වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාගේ සිත එහෙම විසිරෙන්නේ නැති බව මන් තේරුම් අරන් තියෙනවා වැරදිනම් ස්වාමීන් වහන්සේ මේ පොඩස් නිවැරදි කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොහොමද රහතන් වහන්සේලා ටික අදාළ වෙන්නේ නැහැ. මේ සික්මෙන කියන තමයි අදාළ වෙන්නේ. දැන් ඒක සම්ප්‍රදායික භාවනා ක්‍රමයක්, සම්ප්‍රදායික ක්‍රමයක්. ඒ විදිහට පැහැදිලි කරන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරන න්‍යාය මෙහෙම මේ විදිහට. ඉතින් අපි කෙලෙස් හට ගන්නකොට කෙලෙස් තේරුම් ගන්න ආකාරය. ඉතින් ඒ නිසා ඒක සික්මෙන කෙනාට ඒක අදාළ වෙන්නේ. යම් කිසි පුරුදු කරන වැඩ පිළිවෙල රහතන් වහන්සේ හික්මෙල ඉවරයි.
අප්‍රමාණ පිළි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස ඒ ප්‍රශ්නයටම සම්බන්ධයි. දැන් සරියුත් හාමුදුරුවන්ට මේ දේශනාව කළේ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා කෙලෙසයක් ඇති වුණොත් ඒ ගැන විදර්ශනා කරන්න කියලා. ඒ කියන්නේ සරියුත් හාමුදුරුවන්ට එහෙම ඇසෙන් රූපයක් දැකලා කෙලේශයක් හට ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තරණයි.
තරණ සරණයි. මම මේක මේ දේශනාවේදී මුලින් පටන් ගත්ත කිස්මතු කරා. සාරිපුත් ස්වාමීන් වහන්සේ සුනිතා විහරණයෙන් වාසය කළා. එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ මුල් කරගෙන මේ සුනිතා විහරණයට කැමිනට මේ කාරණා විස්ස පුරුදු කළ යුතුයි කියන කාරණා ඉස්මතු කරේ. සාරිපුත් ස්වාමීන් මේ කෙලෙන් අපේක්ෂා සුනිතා විහරණේ බහුල වශයෙන් සාරිපුත් ස්වාමීන් වහන්සේ වාසය කරා. එතකොට මේ සුනිතා විහරණේ මහා පුරුෂෙක් වාසය කරන සුනිතා විහරණය. එහෙනම් මේ මහා පුරුෂෙක් වාසය කරන සුනිතා විහරණයට මෙන්න මෙහෙම ඉක්මනට ඕනේ. මෙහෙම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ සුනිතා විහරණේ කරා යමු වෙන්න. එහෙනම් සාරිපුත් ස්වාමීන් වහන්සේ එහෙම කරන්න කීව කාරණා නෙමෙයි වික්ෂුවකට මෙහෙම විදිහට කරන්න ඕනේ. ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ වාසය කරපු විහරණයට යමු වෙන්නට නම් තෙරුවන් සරණයි.
ස්වාමීන්
වහන්සේ මට පොඩි ගැටලුවක් මත් නෙමෙයි මට ඒ දේශනේ පළවෙනි වතාවටම මම ඇහුවේ අද. ඒක අහනකොට මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම පටිච්ච සමුප්පාදයේ ප්‍රතිලෝම බැලීමක් වගේ දෙයක් එතනින් ඉස්මතු කර වෙනවද කියලා ස්වාමීන් වහන්සේ අර අනුලෝමයේ ප්‍රතිලෝමය බලන්න කියලා දෙවිදියකට බලන්න එකේදී මෙතන ප්‍රතිලෝමය බැලීමක් වගේ වෙනවද කියලා ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න තිරුවන් සරණයි.
අතීත හටගත් කාරණාවක් සම්බන්ධයෙන් අහබව නිරුද්ධ කල්පනා කරන්න. ඒක හටගත්තේ කොහොමද කියලා නිරුද්ධ වෙච්ච දේ ගැන කල්පනා කරන දෙයක් නේ නිරුද්ධ ඉවරයි. එතකොට එතන දැන් ඒ කෙලෙස් ඉවර නිරුද්ධ වුණා. නමුත් ඒ කෙලෙස් ඇතුලේ කොහොමද කියලා හොයනකොට අන්න ඒක තමයි කෙලෙස් හට නොගන්නට කරන වීදි. දැන් ඒ කෙලෙස් හට අරගෙන ඉවරයි. ඉවර වෙච්ච කෙලෙස් හට නොගන්න විදියට කටයුතු කරන නම් මේක හදන හැටි හොයනකොට මේක බොරුවක් බව වැටහෙනකොට ඒ වැටීමේ ශක්තිය නෝන. අන්නේ නෝන යොමු වෙනකොට නැවත කෙලෙස් හට ගන්නට යොමු වෙන සබහා අඩු වෙනවා. යොමු වෙන්නේ නැත්තේ නැහැ රහත් වෙන කම්ම අනාගාමී කෙනාට බේස් කියන කාරණාවත් එක්ක යොමු වෙන්නේ. නමුත් යොමු වෙන ස්වභාවය අඩු වෙනවා නොවන වැඩිවීමත් එක්ක. පුරුදු කරනකොට මේක නිතර නිතර නිවෙනකොට සම්පූර්ණ කෙලෙස් හට ගන්න තියලා යනවා. ඒ නිසා මේ මූලිකවම මේකේ හට ගන්න ස්වභාවයයි හොයන්නට ඕන නැත්තේ. නැති වෙලා ගියාට අපි නැති වෙලා ගිය සත්‍ය දැකලා නෙමෙයි. ඒ නිසා තමයි ප්‍රත්‍යක්ෂ කරලා මේක ආපස්සට අරගෙන මේක ඇති වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. එහෙම නැතුව ඇති වෙච්ච දෙයක් ගැන කල්පනා කිරීම කරනාවක් නෙමෙයි. ඉතින් ඒ නිසා මූලිකව පටිච්චසමුප්පාදේ අනුරෝමයෙන් මේ මූලික කාරණාව විපස්සනට වෙනවා. සමුදයත් එක්ක ඊමස් වෙන තිනා කවදාවත් අනිත් පැත්ත තේරුම් ගන්න බැරි වෙලා යනවා. තෙරුවන් සරණයි.
වාසේ මේ දේශනාවේදී ගොඩාක් අපිට දහම් කාරණාවල් ගොඩාක් පැහැදිලි කරා. එක තැනකදී මම කියන හතර වෙනි හැට පහ වෙනි අවස්ථාවේ වාසේ දේශනා කළා පංචපාදාන ස්කන්ධය පිළිබඳ දකින්න කියලා. සමනාසේ දැන් දුක පිළිබඳ දකින්නේ කොහොමද කියන එක පොඩ්ඩක් සවිස්තරාත්මක කොහොමද ඒක දැන් සමති විදර්ශනාවකට භාවිතා කරගෙන කොහොමද ඒක කරන්න කියන එක අපිට පැහැදිලි කරගන්න. සමුදය දකින්නකොට කියලා වහන්ති කිව්ව දේශනා කළා. එතකොට අපි ඒකේ නිකන් වචන නැතුව නිකන් කොහොමද කරන්නේ? අපි ඒක කරනවා නම් කොහොමද කරන්නේ කියන එක පොඩ්ඩක් සාමනාසි විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි
පෙරසින් දකිනවා කියන කාරණාව අපි ගොඩක් තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද අපිට ගොඩක් අර පිරිසින් දකින්නවා කියන කාරණාව වෙන්නේ. පිරිසින් දකින්නකොට සමතිපස්සන වැඩිනවා. දැන් ඔක තියෙනවා සලා මහා සලායතන සූත්‍රයේ බුදුරණාහි පැහැදිලි කරන අවසානයේ පිරිසින් දකින යුත්තේ පරිසිපාස්කන්ති. ඒ වගේම භාවනා වෙන්නේ සමතිපස්සන. විද්‍යාවෙන් සාක්ෂාත් වෙනවා. ප්‍රධානම විද්‍යාවයි තණ්හාව. දැන් කරනවා පිරිසින් දකින්න පංචපාස්කන්ධයේ භාවිතා වෙනවා සමතිපස්සනා අවිද්‍යාව චන්නා ප්‍රහාණින විද්‍යා මුත්‍ති සාක්ෂාත්. එහෙනම් දුක්ඛ පිරිසින් දකිනකොට පිරිසින් දකලා ඉවරනකොට අවිද්‍යා චන්නා ප්‍රහාණ වේලා අවිද්‍යා බවසන්. එතකොට දුක තමයි පිරිසින් දකින්නේ. සල මහසලයන් සූත්‍රය පැහැදිලි කරනවා පිරිසින් දකින තුකමත් පංචපාස්කන්ධයේ. ඊළඟට ප්‍රහාණයල යුත්තේ මොකද්ද? අවිද්‍යාවයි බවසන්තාවයි. වැඩි යොත් සමතිපස්සනා සාක්ෂාත් විද්‍යාවයි. එතකොට දුක පිරිසින් දකිනකොට සමතිපස්සන භාවිතා වෙනවා. අවිද්‍ය බවතන්න ප්‍රහාණ වෙනවා. එහෙනම් මේ අපි හරියට දුක පිරිසින් දකින්න හොයනවා නම් එතනදී සමතිපස්සන වැඩිනවා, අධිපට්ඨාන වැඩිනවා, ඉතිපාද, ඉති ධර්ම, බල ධර්ම, මොඥ ධර්ම සියල්ලක් වැඩිනවා. පිරිසින් දකිනවා කියලා කියන්නේ එහි සත්‍ය නියමාකාරයෙන් හොයන. ඒ ස්වභාවය හොඳට මේ කල්පනා කරලා දැන් අපි උදාහරණයක් හිතේ ගත්තේ දැන් වුණ අපි ඉදිරියේ මොනවා හරි වස්තුවක් පේන්න තියෙනවා අපි හිතමු මොනවා හරි ෆෝන් එකක් නැත්නම් මොනවා හරි දෙයක් පේන තියෙනකොට අපි මේක හැදුනේ කොහොමද කියලා බාහිර භෞතික දෙයක් විස කල්පනා ඒකේ භෞතිකදී පිරිසින් දකින්න හොයන එක දැන් අපි ගොඩක් කරලා අද සම අද කරන්නේ ඒ වගේ න්‍යායක භෞතික ස්වභාවය අපි කල්පනා කරලා බලනවා අපේ කයත් බාහිරම භෞතික ස්වභාවයක් ඒක කල්පනා කරලා බලනවා නැත්නම් බාහිර ලෝකයේ අපිට නැති භෞතික ඒක කල්පනා කරලා බලනවා නමුත් ඊට වඩා වෙනස් ස්වභාවයක් තමයි මෙතන පිරිසින් දකීමේදී හැබැයි ඒ වගේම න්‍යායක් මෙතන පිරිසින් දකිනකොට පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ අපි දාගන්න එක්තරා ලේබල් එකක් නෙමෙයි අපට මූලිකව පංච පාස්කන්ධය කියලා එක්තරා නම් කිරීමක් ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. නමුත් පංච පාදනස්කන්ධ කියලා කියනකොටම මේක සංකත ස්වභාවයක්, සකස් වෙන ස්වභාවයක් එකයි ප්‍රකට වෙන්න ඕනේ. නිවැරදිව පංච පාස්කන්ධය ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වෙන්න ගොඩක්ේ සකස් ස්වභාවයක් එක්ක. සකස් වෙන ස්වභාවයක් එක්ක ප්‍රකට වෙනවා නම් එතකොට අන්න පංචපාදනස්කන්ධයේ මොකද්ද කියන වග තමයි අහුවෙන්නේ. අන්න පංචපාදස්කන්ධය නම් පිරිසින් දකින්න. පිරිසින් දකින්නකොට මේක නකස්නවා පංචපාදස්කන්ධය කියන්නේ කොබද්ද කියලා නියමාකාරයෙන් දෙක්ක. පිරිසින් දෙකලා ඉවර වුණාට පස්සේ අන්න සකස් වෙන ස්වභාවය දුරු වෙච්ච නිසා විද්‍යාවේ සාක්ෂාත් වෙනවා. ඒවට අපි හිතමු දැන් පංචපාදස්කන්ධය කියන වචනේ අතහැරලා අර මූලිකව කියපු කාරණා අපි හිතමු රාගයක් අපට ඇති වුණා. නැත්නම් ද්වේෂයක් ඇති වුණා. මේ ඇතිවෙච්ච රාගය මේ ඇතිවෙච්ච ද්වේෂය කියන්නේ මොකද්ද කියලා අපි දැන් මේක හොයනවා මේක හොයනකොට දැන් අපිට සාමාන්‍යයෙන් කල්පනා වෙන්නේ එක්ක බාහිර දෙයක් තියෙන දෙයකට අපි අනවශ්‍ය විදිහට කල්පනා කිරීම නිසායි මේක ඇති වෙන්නේ කියලා බාහිර දෙයකට අපි හිතමු තරහ ඇති වෙන නිමිත්තක් බාහිරව තිබෙච්ච නිසා කල්පනා කරනකොට අපිට ඒක ඇති වෙන්නේ කියලා අපි ගොඩක් කණ හිතන්නේ තරහ දැන් රාගයට හේතු හේතුව සුබ නිමිත්තයි අයනුසමනසිකාරය. දේශයට හේතුව පටික නිමිත්තයි අයනුසමනසිකාරය. ඒක අපි ගොඩක් කලාවට මේ සුබ නිමිත්ත පටික නිමිත්ත කියන එක බාහිරට දෙයක් හැටියට දාගන්න. උදාහරණයක් හැටියට තේරුම් ගත්තොත් මම කිච්ච කාරණාවක් කියන්නම්. තේරෙක අසමනවහන්සේ අමු සුමනට යනවා භවනා කරන්න. කුණු වෙන මකුණක් දකින්න. කාන්තා මලකුණක් කුණු වෙවි පණුව ගහලා තියෙන මලකුණක් දැන් මේක දකින්න රාගයද? දැන් අපි දන්න හැටියට බාහිර නිමිත්ත සුබයි. සුබනේ. නමුත් රාගයද? රාගයේ තියෙන අසුබ නිමිත්තෙන් නෙවෙයි. සුබ නිමිත්තයි. සුබ නිමිත්තයි අයනුස මනසිකාරය නිසයි රාගය තියෙන්නේ. නමුත් අපිට බාහිර ප්‍රකට වෙන්නේ මේක අසුබ නිමිත්තක් ඇටියෙද? එහෙනම් ප්‍රධාන වන්නේ අර බාහිර නිමිත්ත සුභ අසුභ කියන කාරණාවට හේතු වන්නේ අපි කරන මනසිකාරය එක්ක. අන්න ඒකයි අයෝනිස මනසිකාරය නිසා සුභ නිමිත්තක් බවට පත් වෙන්නේ. ඒ වගේම නාගසමාලා කියන ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට ලස්සන නාට්‍යංගනාවක් නටනවා දකින්නවා. දැකපු සැනින් යෝනිසෝ මනසිකාරයත් එක්ක අනනිකලෙස් වෙනවා. එතකොට ඒක සුබ නිමිත්තක් නෙවෙයි, අසුබ නිමිත්තයි යෝනිසෝ මනසිකාරය. නමුත් බාහිරින් සුබයක්. එනවා බාහිර නිමිත්ත බාහිර දේ අපි සුබයක් අසුබයක් කියන කාරණාවක් බවට පත් වෙන්නේ අපි කරන මනසිකාරයත් එක්ක. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ දැන් රාගයක් හෝ ද්වේෂයක් හෝ ඇති වෙනකොට මේ රාගය ද්වේෂය කියන කාරණාව ඇති වෙන්නට හේතු වෙච්ච පදනම. බුදුරණවහන්සේ මේ දේශනා කළා කියන මේක කෙලෙස්ය හටගන්නට උපකාර වන්නේ හේතු වන්නේ අවිද්‍යාව පදනමේ හටගත්ත පටිච්චසමුප්පාද. පාළුවේක සූත්‍රය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පුතඥන කෙනාට යම් සංස්කාරයක්. එතන සංකාජිත්‍ය පැහැදිලි කරන්නේ ඒ සියල්ලක්ම සංස්කාරයක් බව තේරුම් අරගෙන ඒ සංස්කාරේ හැඳුනා ඇති වන්න කියනවා. වෙනකොටම අවිද්‍යාවත්යෙන් ඇති වෙච්ච මේ හේතුඵල නිහය තමයි අහුවෙන්නේ. මේ විදිහට මේ රාගය හෝ දේශය හෝ අකුසලය මොනවා හෝ අකුසලයක් මේක ඇති වුණේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේව දාලා දහම මුල් කරගෙන කල්පනා කරනකොට මෙන්න මේක සකස් වීමක් කියන කාරණාව. බාහිරව තිබිච්ච දෙයක්කට රාගය ඇති කරන්නේ නෙමෙයි. දැන් පංචකාම ගුණයන් විස්තර කරනකොට බාහිර නෙමෙයි පංචකාමයේ තියෙන්නේ සංකල්පීය රාගය. එතකොට එනම් මේ අපි කල්පනා කරන ක්‍රමයේ අනුව තමයි අපට රාගය හෝ දේශය හෝ මේ කාරණා ඇතිවන්නේ. වෙනකොට අන්න පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන කාරණාව තමයි විශ්සිද්ධකි. පංචපාදස්කන්ධය තමයි අහුවේ මේ සකස් වීම හොෝනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සකස් වීම තමයි අහුවෙලා කියන්නේ. දැන් බුදුරණවහන්සේ දේශනා කළ උදාහරණ තියෙනවා. අර නන්දකෝවාද සූත්‍රයේදී ගහත් කඳත් හත් පොළවත් හේතු කරගෙන සිවර හට ගන්නවා. පහණ තෙලුත් ජටියත් සිලවත් සාලෝක හට ගන්නවා. ඒකට හේතු ඇතිකල්ලි ඵලයක් තමයි. ඵලය කියන්නේ බහුවිධයක් නෙවෙයි, හේතු නිසාම පවතින දෙයක්. හේතු නිසාම පවතින ඵලය තමයි පංචපාස්කන්ධය කියන්නේ. හේතු නිසා තියෙන්නේ. ඵලය අහුවිය යුත්තේ හේතුවත් අන්න කකසාවලා කියන අන්න ඒක තමයි පංචපාදනස්කන්ධයේ පිරිසිද දකින්නවා කියන්නේ. පංචපාදස්කන්ධයේ පිරිසිද දකින්නවා කියලා කියන්නේ මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන දුක්ඛය අඥාන සමුදය අඥාන නිරෝධය අඥාන මග්ඥාන කියන මෙන්න මේ දෙහි හේතු කරගෙන අපි තුල හටගන්න ඒ කියන්නේ අපි එතකොට මම කියලා නිර්මාණ වේලා ඒ නිර්මාණය මත හටගත්සක්සි ඒ සකස් වෙන සකස් වීම ඒ ආකාර නොදකපු නිසා අපි යන්නේ ඒක තියනවා කියලා අරගෙන අපි රූපේ තිබ්බා ඇහැ තිබ්බා කියලා අරගෙන ඒ රූපේට එක රාගය එක දේශය එක මොහය අපි ඇති කරගන්නවා. නැත්නම් අනිත් අකුසල ධර්මයන් ඇති කරගන්නවා. ඒ අකුසල ධර්මයන් ඇති කරගත්ත සත්‍යපදනම නොතන දැක්කපු නිසා අපි මේ ඵලයේ තුන බහුවිස භාවයක් නොදක්කනා මේ සකස් වීම ආකාරය දක්වනවා. අන්නේ දැකීමත් එක්ක අර කෙලෙස් හටගන්න තියෙන ඉඩ දුරු වෙලා යනවා. මේ විදිහට පිරිසින් දකිමින් වාසය කරනකොට දුර්වණව කියන අවිද්‍යාව බවතරනවා. අවිද්‍යාව කියන්නේ සත්‍යම දැකීම. සත්‍ය දකින්නේ. එන සත්‍ය දකිනකොට සත්‍යම දැකීම දුර වෙලා යනවා. බවතරනවා කියන්නේ පවතින තියෙන ආසාව. පවතින්නේ ඇතයි කියලා ගත්ත නිසා. සත්‍ය දකිනවා ඇතයි කියලා ගැනීම නැහැ. අන්න ඒ නිසා බවතරනවා දුර වෙලා යනවා. එතකොට මොකද්ද වැඩුනේ? සමතයත් විපස්සනාව. සත්‍ය එකඟ වෙලා. ඒ වගේම සත්‍ය දැකලා. අන්න ඒක තමයි භාවිතා කරන්නේ. මොකද සාක්ෂාත් උනේ? විද්‍යාව විමුක්ති අවබෝධය විද්‍යාව ඇති වුණා. විමුක්ති නිදහස් වුණා. විද්‍යාව විමුක්ති සාක්ෂාත් වුණා. තියෙන දේක නිදහස් වුණා නෙමෙයි. අවිද්‍යාව පදනමින් ඇති වෙන සබ සත්‍ය දකිනකොට විද්‍යාව ඉපදීමත් එක්ක ආසීම නෙවීම සාක්ෂාත් වෙනවා. මෙන්න මේ විදිහට අපට හේතුඵල දහම් තම ගැන ඇති වෙච්ච කෙලෙස් මුල් කරගෙන කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කරනකොට අපි නුවණ මෝරුවට පස්සේ නුවණ මුල් කරගෙන අපට කෙලෙසයක් කියන වැඩ කරනවා. එහෙනම් දැන් අපි හිතමු අර වීණාව විනෝපසූත්‍යර වීණාවේ ශබ්දය කියන එක ශබ්දය කියන්නේ බහුවේදයක් නෙමෙයි. අර වීණා වාදනය කිරීමේ කොට ගන්න දෙයක්. තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් අර ශබ්දයට අස කරන්නේ හේතු දක්වනවා. අන්න ඒ වගේ අපි මේ හටගත්ත කෙලෙසය ස්කන්ධ ටිකක් බව දක්වනවා. ස්කන්ධ ටිකක් කියලා කියන්නේ එතකොට සකස් වීමත් එක්ක හු වෙනටවා. අන්න ඒ විදිහට දැක්කහනම් ඒකට වෙන ආසාව දුරු වෙනවා. මේ විදිහට නිතර නිතර හික්මෙනකොට සුඛ සත්‍යයි කියලා අත්විඳපු කෙනෙක් නිතර නිතර හික්මනකොට අර කෙලෙසේ ක්‍රමානුකූලව අඩු වෙලා රාගදිස් තුනී වෙලා රාගදිස් ප්‍රහාණය වෙලා ඊළඟට රූප රාග අරූප රාග ප්‍රහාණය වෙලා සියලු මෝහ සංකෝචන ධර්මයන් ප්‍රහාණය කරලා විද්‍යාමුති සාක්ෂාත් වෙනවා. මොකද සක්කාය දිට්ඨි දුරු කර පමණින් අනිස් සංවේග එකපාරට දුර වෙන්නේ නැහැ. ඒකට මේ හික්මන වැඩ පිළිවෙල තියෙනවා. ඒ විදිහට හික්මන වැඩ පිළිවෙල පුරුදු කරනකොට අන්න එතනින් එහාට ඊතුරු සංවේගයන් ටිකක් දුර වෙලා යනවා. ඒ නිසා අපි ක්‍රමානුකූලව රාගදේශ මොහ කියන මේ ප්‍රකට අකුසලයේ මුල් කරගෙන මේක ඇති වෙන ආකාරය හොයනකොට අන්න එතකොට අපි දේශින් දැක්කේ පංච පාස්කන්ධේ දුක පිරසින් දැක්කේ. ඉතින් ඒ නිසා ඒ දුක පිරසින් දකින වැඩ පිළිවෙල තමයි මේ දේශනාව තුළ ක්‍රමානුකූලව බුදුරණහන්සේ විස්තර කළේ. ධර්ම සරණයි.
ධර්ම සරණයි පැහැදිලිනේ. ධර්ම සරණයි. උභාන්සේ කිය විදිහට පංච උපාදානස්කන්ධය පිළිසින්ද කියනකොට අවිද්‍යාව සහ භවතණ්හාව ප්‍රහාණය වෙනවා කියන එක පැහැදිලි. මොකද භවතණ්හාව කියුවේ පැවැත්මට තියෙන තණ්හාව. එතකොට අනිත් තණ්හාවල් ගැන ඒක විශේෂ කරලා දැක්වේ අනිත් තණ්හාව ගැන සඳහනක් නොවුනේ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා හිතනවා අපේ හඳුනන්නේ. සරණ සරණයි.
ඇතර මම කිව්වනේ මේ කාරණා බුදුරණස්සේගේ දේශනාවල තියෙන්නේ මහසලායතනික සූත්‍රය ළඟට අඟුත්තරික විද්‍යා පහන සූත්‍ර වගේ දේශනා කීපයකම තියෙනවා. කාම තණ්හාවත් විභව තණ්හාවත් දෙකම තියෙන භව තණ්හාවක්. පැවැත්මක් කියලා ගත්තම දැනදි තමයි පැවැත්මක් තියෙන දෙයට කාමයේ හටගන්නේ. එහෙනම් භව තණ්හා දුරු වුණා නම් කාම තණ්හාව කතා කරන්න දෙයක් නැහැ. කාම තණ්හාව නිරුද්ධ වෙනවා. කාම තණ්හා දුරු වුණා කියලා භව තණ්හායි භව තණ්හා දුරු වෙන්නේ නැහැ. ඒවත් විභව තණ්හාව කියලා කියන්නේ නොපැවැත්මට තියෙන කැමැත්ත. උද්දගනිකා ඉතිඋත්තක පාළියේ උදාන පාළියේ මේ දෙකේම තියෙන සූත්‍ර දේශනා කිහිපයක් මේ ලෝකයා භවයත් විභවයත් අතර සැරිසැරීමක් තියෙනවා. භවයේ තියෙන තැනම තියෙනවා කුමක්ද? කාමයේ. විභවයේ තියෙන තැනක් තියෙනවා භවයේ. ඒ දෙတိකට සුත් පැහැදිලි කරන ලෝකාවලපන සූත්‍රයේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු භව විභවයෙන් භවයෙන් ඉස්සරණයක් වෙනවා කියලා. නමුත් සබ්බේතේ අනිසට්ටාවත භවස්මාත්මක. ඒ සියල්ලම නිදහස් නැත භවය තුළමයි. විභවයක් කොහෙන්ද තියෙන දෙයින් අයින් වීම. දැන් තියෙන දෙයින් අයින් වෙනවා. අපි ඔන්න රාගය ඇති වුණාම අයින් කරනවා. ඒක සාමාන්‍ය උදාහරණයක්. ඊට වඩා අපි ගත්තොත් සාමාන්‍ය සියුම්ම අපිට මේ ලෝකයේ තියෙන දේ අපි අයින් කරනවා බෙද බෙදා බලලා හරි අයින් කරනවා. හැබැයි විභවයක් කොහෙන්ද? අපිට විභවයක් අහු වෙනවා. හැබැයි විභවයෙන් තව පැවැත්මක්. විභවය කියන්නේ තව පැවැත්මක්. ඒකයි බුදුරණවහන්සේ සූත්‍රය පැහැදිලි කරන්නේ. විභවයෙන් භවයේ නිස්සරණයක් කියවටේ සියලු දෙනාම නිදහස් නැහැ කියලා භවය තුල. එතනත් වෙන බෞතන්නාමයි තියෙන්නේ. විභවතන්නාව තුලත් කාමතන්නාව තුලත් භවතන්නාවයි තියෙන්නේ. එහෙනම් භවතන්නා ප්‍රහාණය වුණා නම් හරියටම විභවතන්නාවත් කාමතන්නාවත් දෙකම තුල වෙලයක්. ඒතකොට ප්‍රධාන වන්නේ කාමතන්නාවත් විභවතන්නාවත් නෙමෙයි. මූලික වන්නේ ප්‍රධාන වන්නේ මද්ද භවතන්නාව. ඒකයි බුදුරජාණන්සේ අවිද්‍යාවයි භවතන්නාති කියලා පැහැදිලි කරන්නේ. අවිද්‍යාවත් තණ්හාව කියලා විතරක් වචන දානොත් භවතන්නාව විතර ඉස්මතු කිරීමේ ගොඩක් ගම්මිය වෙනවා භවතන්නාව ප්‍රකට කියන කාරණාව. ඉතින් ඒ නිසා ලෝකයේ කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා කාම තණ්හා දුරු කරන්න. ඒක ලෝකයේ අපි සංකල්පයක් දාන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගැච්චිට ඒකට. ඒකේ සංකල්පව දුරු කරාට පස්සේ අපිට කාමයන්ගෙන් වෙන් වෙලා කල්ප ගානක් ඉඳලා ආපස්සට එනවා. විභව තණ්හාව කියන එකත් මේ තියෙන දෙයක් නැහැ කියන බැලීම ඔස්සේ අපට අසංයම හෝ අරූප ස්වභාවයක් තියෙනවා. යමකට සාපේක්ෂ විභවයක් තියෙනවා. ඒකට කිහිල්ලම ඒකේ පැවැත්මක් අල්ල ගන්නවා. ඒකේ පැවැත්මක් අල්ලගත්ත බව ප්‍රකට වෙන්නේ. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් එහම ආකෘත්‍යඥායතන කියනකොට ආකෘත්‍යඥායතනයේදී ගන්නේ මොකද? කිසිවක් නැහැ කියලා. කිසිවක් නැහැ කියලා අල්ලගත්ත ප්‍රකට වෙන්නේ. කිසිවක් නැහැ කියලා අල්ලගත්ත ප්‍රකට වෙච්ච ගම අන්න ඇත්තද නැත්ද නැහැ කියලා නිවසන් යන අසංය දෙනවා. නමුත් ඒක අහුවෙන්නේ නැහැ. ඒක ප්‍රකට වෙන්නේ නැහැ. දැන් දීගණක සූත්‍රය අහලා ඇති. දීගණක බුදුරණවහන්සේ ඇවිල්ලා කියනවා මම කිසිම දෘෂ්ටියකට කැමති නැහැ. බුදුරණවහන්සේ අහනවා ඔබ කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටියට කැමති නේද කියලා. අන්න ඒක එතකොට අහුවෙන්නේ නැහැ. කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටිය කැමති. අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකයේ තුල මේ සියලු දේවල් අයින් කර කර නැති කර කර බෙද බෙදා මේ මේක නැහැ කියලා බලනවා. නමුත් නැහැ කියලා දැක්ක දේ ඇත කියලා ගැනීමක් බව ප්‍රකට වෙන්නේ. එහෙනම් විභවය කියන්නේ භවයක්. ඒක බුදුරණවහන්සේගේ ඒ ගැඹුරු දේශනා තුළ හොඳට ඉස්මතුලා තියෙනවා. ත්‍රිපිටක සූත්‍රය, ලෝකාවලපන සූත්‍රය හිම ඒ සූත්‍රවල ලස්සනට ඒ කාරණා පැහැදිලි කරලා තියෙනවා. ධර්ම සරණයි.
ධර්ම සරණයි ස්වාමීන් වහන්සේ. ඒ පැහැදිලි කිරීම ගැනම පොඩි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ දුක පිළිසිඳ දකින තැන කියන්නේම සමත විදර්ශනාවනේ. ඒකටද අර ලෝකකාම ගුණ සූත්‍රය කියන්නේ අසත් රූපයත් නිරුද්ධ වෙන, කනත් ශබ්දයක් නිරුද්ධ වෙන, ඒ ආයතනය දැනගත යුතුයි කියලා. අර ඒ ආයතනය කියලා පැහැදිලි කරන්නේ ඒ දුක පිළිසිඳ දකින්න ඒ විදර්ශනාවද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දුක පිළිසිඳ දැකලා ඉවර වීම ගැන කතා කරනකොට ටීවීම දැන් මේ සම්බන්ධයෙන් නිබ්බාන සූත්‍ර උදාන පාළිය තියෙනවා. ඉතන ආයතන කියන වචනයත් එක්ක බුදුහාම විතරස්ස මතු කරනවා. එතකොට ඉතන පැහැදිලි කරන්නේ නිවීම. එතකොට දුක පිළිසිඳ දැකලා ඉවර වීම නිවීම. හැබැයි ආයතනයක් හැටියට භාගිතන වාසිතන ඉස්මතු කරන්නේ කියනවා කියලා ගන්න නෙමෙයි, මේක විවහාරයකට. අත්‍යපික්කස ආයතන නේව පටවින ආපොන තේජවන වායෝ කියලා භාගිතනස් පැහැදිලි කරනවා. එතකොට ඒ සකස් ලෝකයේ තියෙන සකස් වන ස්වභාවය තමයි පටවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ආපිචඤ්ඤායතන ඇත්ත නැත්ද ඊළඟට මෙලව පරලොව මේ ලෝකයේ සියලුම දේවල් සකස් වීම. එතකොට සකස් වීම වලින් ඉක්ම වීම ඇත කියලා ගන්න ඉස්මතු කිරීමක් නෙමෙයි. සකස් වීම වලින් ඉක්ම වීම නියම ඇත කියලා ගත්තනම් ඒක සකස් වීම. ලෝකේ යමක් විවර කරනවා නම් මේ සියලු දේවල් සකස් වීම. මේ සියල්ලක්ම සකස් නොවීම ඉස්මතු කිරීමට භාගිතනවස්තර ආයතනයක් කියලා විස්තර කරනවා. එහෙම නැතුව මේක දෙයක් කියලා අල්ලගන්න නෙමෙයි. අද ගොඩක් කලාවට තියෙන එකක් තියෙනවා මේ නිවරණ සාස්ත්‍යයක් කියලා කතා කරන එක. මොකද ඒකට හේතුව ඒ සූත්‍ර නිවරදිව තේරුම් ගන්නට අපහසු නිසා. ඒ නිසා එතන පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන් දුක පිළිසින් දකිනකොට සමස්පස්නා වැඩෙනවා, නිවීම සාක්ෂාත් වෙනවා. ඒ නිවීම සාක්ෂාත් වීමට තමයි භාග්‍යවතුන් වහන්සේ වෙනම ආයතනයක් හැටියට කතා කරන්නේ. හැබැයි ඒක විවහාරයක්, මේක ඉක්ම වීම ගැන කතා කිරීමට නව සකස් කර ගැනීමක් නෙවෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයක අනුත්තනිකා සූත්‍රයක පැහැදිලි කරනවා අර කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ පිණිස පවතින කර්ම කියලා. එතකොට කර්මක්ෂේ පිණිස පවතින මේ සත්‍ය දකිනකොට සත්‍ය දකීම නිසා සකස් වීමක් තියෙනවා. ඒක මාර්ගය. මාර්ගය කියන්නේ සකස් වීමක්මයි. ලෝකයේ සකස් වීමක් ලෝකේ නිදහසෙන්ද මාර්ගය සකස් කරගන්න. බොජ්ජංග ධර්ම, ආරේෂ්ඨංග මාර්ගය, ඉතිපාල, ඉතිදර මේ සියලුම සකස් වීම. මේවත් සකස් වීම. එතකොට මේ සකස් වීමත් ඉක්ම වීම තමයි නිවීම කියලා කියන්නේ. ඒක අරහත්ත්වයේදී නිවෙනකොට මාර්ගයක් ගැන කතා කරන්න බෑ. මාර්ගයක් ඉක්මන ඉවරයි. අලගත්තුම සූත්‍රෝණයෙන් පැහැදිලි කරන්නේ ඊතර වීම පිණිසයි මාර්ගය තියෙන්නේ. කරතියන් යන නෙවෙයි කියලා. ඒක ඇත්තටම අපට මාර්ගයේ නිවරවල් වෙනකොට තමයි මේක මත කියන කාරණා තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි දැන් දන්නවා රහතන් වහන්සේ සීල් රකින්නවා, සමාධිය වඩනවා, සාරිපුත් සනස් ප්‍රඥා අග්‍රේසරයි. ඇත්තට මේ සියලුම දේවල් භාගිතන් වහන්සේ මේ පැනවීම තියෙන්නේ විවාහයත් එක්ක. පුජ්‍යලියක් ඇති වුණොත් තමයි මග වඩන්නට කෙනෙක් කියන්නේ. නමුත් අපි සත්‍ය දකිනකොට නිවුණට පස්සේ ඒක කතා කරන්න බෑ. ඉතින් එතන මේ පැහැදිලි කරන්නේ දුක පිළිසින් දැකලා ඉවර වෙලා නිවීම සාක්ෂාත් වීම සම්බන්ධයෙන් සමතිපස්සන භාවිතා වෙලා මාර්ගය වැටලා ඉවරයි, විද්‍යාය මුත්‍ති සාක්ෂාත් වෙලා. ඊළඟට
ඒ කියන්නේ ස්වාමීන් වහන්ස ඒ ආයතනය දත යුතුයි කියන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ ඥානය තියෙන්න ඕන කියන අදහස කියන්නේ නිරෝධය පිළිබඳ ඥානයක් පවතින ඕන කියන අදහස අද එතන එන්නේ ස්වාමීන් වහන්ස?
සරණයි. ඒක තමයි කියන්නේ. මොකද දැන් දුක පිළිසින් දකිනකොට මේ ක්‍රියාකාරය දකිනකොට දකිපු තැනදිම නිරෝධය ගැන සත්‍යය තියෙනවා. ඒ නිරෝධය ගැන කාරණාව තේරුම් ගන්නවා. ඒකත් එක්ක සත්‍ය හතරම සත්‍ය බව තේරුම් ගන්නවා. ඊළඟට කෘත්‍ය කාරණාව ඊට පස්සේ කරනවා. ඒක තමයි පැහැදිලි කරන්නේ නිරෝධය ගැන තේරුම් ගන්න ඕන කියන කාරණා, නිවීම ගැන තේරුම් ගන්නවා කියන කාරණා තමයි පැහැදිලි කරන්නේ. ඒ සම්බන්ධයෙන් විවිධාකාර විවහාර, විවිධාකාර වචන ඔස්සේ භාගිතන වශයෙන් කිස්මතු කරලා තියෙනවා. තෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්සේ මේ හොඳට පැහැදිලි කරලා දුන්නා අපිට. මේ පංච උපාදානස්කන්ධය පිළිසිදුව දකින්න උත්සාහ කරනකොට, ඒ කියන්නේ අපි හිතමු රූපයක් ගත්තොත් ඒකේ රූපය ගැන පිළිසිදුව දකින්න උත්සාහ කරනකොට සමත විදර්ශනා වැඩිලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා. එතකොට අපිට මේ ඕනේ රූපයක් ඇහෙන් දකින්න රූපයක්, කණෙන් ඇහෙන රූපයක් ගැන ওই විදිහට විදර්ශනා කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුව මේ හරියට විද මේ වර්ණා කරලා තියෙනවා මේ ආනාපාන සතිය වඩන්න කියලා. ඔතන මොකක්ද වෙනසක් තියෙනවද කියලා මේ ගරුණීය ස්වාමීන් වහන්සේ උට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම දැන් කලින් දේ සාකච්ඡාවට සම්බන්ධයෙන් නැතුව ඇති. ආනාපානසති සම්බන්ධයෙන් මම දේශනාවක් කරා. ඉතින් ආනාපානසති වඩන්න කියනවා. ඒකර ආනාපානසති තුල ඒ ඔය සමතිපස්සනා වැඩිමින් විද්‍යාමුති සාක්ෂාත් වන විදිය වැඩ පිළිවෙල සමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු ආනාපානසති තුල තියෙන්නේ. ඒක ඒ දේශනාව තුල හොඳටම ඉස්මතු වෙනවා. ආනාපානසතිය භාවිතා වෙනකොට භාවිතා කරනකොට ඒ තුලින් මේ සියල්ලක්ම සිදුවෙන ආකාරය. ඉතින් අපි සාමාන්‍ය කරන ආනාපානසති ගැන දැන් විස්තර කරා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරපු ආනාපානසති තුල වැඩෙන ආකාර විස්තර කරා. ඒ දේශනා කරපු ආකාරය තුල ඔය කියපු කාරණා ඒ ආකාරය සිදුවෙන විදිය ඒ තුලින් විස්තර කරා. ඉතින් ඒක අපි ඒක ශ්‍රවණය කරත් මේකම ඒ තුලින් වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙවි. මේකම තමයි ඒ තුල තියෙන්නේ. කියන්නේ අපි මොන භාවනාවක් කරත් මොන දෙයක් කරත් මේක තමයි ඒ තුලින් ඉස්මතු වෙන්නේ. බුදුරණන් වහන්සේ පැහැදිලි කරපු ධම්මගට යොමු වෙන්නට. තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තේරුණා. තෙරුවන් සරණයි.
අද ස්වාමීන් වහන්සේ පුංචි ගැටලුවක් මතු වුණා මට අර ඉස්සෙල්ලා ඉතාම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ සකස් වීමක් මේ කියලා දකින්න උදාහරණ අරගෙන ඕනම රූපයක් අපිට පේන ඕන වෙලාවක ඇත්තටම වෙන්නේ ඒකම නේද කියන එක හොඳටම වටහා ගන්න පුළුවන්කම ඇති වෙනවා වගේ හැඟීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. එතනදී අර පංච උපාදානස්කන්ධය සහ පංචස්කන්ධය කියන දෙක අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහර මොකද මට එතන අර ස්කන්ධයක් කිව්වම එතන තියෙන ඉන්න බවක් ආපහු හැඟීමක් වගේ එනවා නේද කියලා එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි ඇත්තටම අද විවහාර කරනවා ස්කන්ධ ස්කන්ධ ගොඩක් කාලවලට බුදුරණවහන්සේ එකක මට මතකට හිට තියෙනවා මේ ස්කන්ධය කියලා විවහාරයක් කරන්න හදන වහන්සේලාට සබහාය පැහැදිලි කරන්න විතරයි. එහෙම නැතුව ස්කන්ධය කියලා කියනකොට තියෙන දෙයක් කියන කාරණාව නෙවෙයි විවහාරයක් තමයි ආයතනය ගැන විස්තර කරන ඉවන ගැන කියනකොට නැතිනම් යම් කිසි දෙයකින් හරි දෙයක් පනවනවා නම් පනවන දෙන සංකතියක්මයි උපාදානය නැතුව ස්කන්ධ තියෙනවා කියලා කියනකොට එහෙනම් එතන තියෙන්නේ එහෙනම් තවත් සකස් කර ගැනීමක්මයි එහෙනම් තියෙන දෙයක්මයි ඉතින් පංච උපාදානස්කන්ධය කියලා කියන තැනදී දැන් උදාහරණයක් මම කියන්නම් මහා පුණ්‍යමා සූත්‍රය. ඒකේ බුදුරණවහන්සේ ඉතින් අහන්නේ මේ පංචස්කන්ධයට උපාදානෙන්නේ කොහොමද කියලා නේ පංච උපාදානස්කන්ධය උපාදානයට කරන්නේ මොකද කියලා. ඉතින් පංච උපාදානස්කන්ධය කියලා යම් ඡන්දලක් ඇද ඒ උපාදානයි. මොකද ස්කන්ධ කියලා විවහාර කරනකොට දැන් අපි ගොඩක් කතා කරනවා ස්කන්ධවලට ගන්නාවෙන් උපාදාන වෙනවා කියලා. නමුත් එහෙනම් ස්කන්ධ කියලා කතා කරන තැනදී එතකොට යොමු කරනවා එතන අවිද්‍යාවට නැති බවක්. අවිද්‍යාව නැති බවක් විවහාර කරත් එහෙනම් විද්‍යාව. එහෙනම් විද්‍යාව කියන කෙනාට උපාදානයක් කියන්නේ කොහොමද? ඉතින් ඒ නිසා ස්කන්ධ කියලා අපි විවහාර කරන තැනදී විවහාරයක් විතරක් බව වටහා ගන්නට ඕනේ. ඒක රහතන් වහන්සේ තේරුම් ගන්න අපි යම් විවහාරයක් කරනවා. නමුත් අපි හේතුඵල වශයෙන් තේරුම් ගන්නකොට මේ ස්කන්ධ සකස් වීම ඉක්ම වීමයි නිවීම කියන්නේ. එතකොට පංච උපාදාන ස්කන්ධය කියලා යම් කිසි විදියකින් විවහාරයක් කරනවා දී සියල්ලක්ම සකස් වීම තමයි. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි පැහැදිලිව ස්වාමීන් වහන්සේ.
ස්වාමීන් වහන්සේ අවසරයි එක් අපට අර සම්බන්ධ කරන්න පුළුවන් ද දැන් ಜಾති නැත්තම් හත ගැනීම ඉදදීම කියන එකේ කන්දානම් පාතු බව ආයතනනම් පටිලාබෝ අයං උච්චති ಜಾති කියන තැන ඒ ස්කන්ධයන්ගේ පහළ වීමම කියන එකයි ඉදදීම ඒකම දුකයි කියන මට්ටමක්ද එතකොට ඉදදීම දුරු කරනවා කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමම දුරු කිරීම වගේ අදහසක් දෙයි ಜಾති ක්ෂය කරනවා කියන්නේ පෙරවන් සරණයි.
ස්කන්ධික කතා කරොත් සකස් වීම තමයි. විවාහ උපාදානයේ කතා කරපොත් විතරක් නෑ. අත්‍යවශ්‍යම කරනවානේ ස්කන්ධ කියලා සැකෙන්නේ කියවනදී. ස්කන්ධ කියලා ඒ කතා කරන්නේ මේ පරිසම්පාදක විවාහ කරනකොට කන්දාන පහස් බව කියන තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ විවාහයක් හැටියට සාමාන්‍යයෙන් හදනවා කියන කතා කරාට ඒක මේ අත්‍යවශ්‍යම සියලු තේරුම් ගන්න හැකියන් අපිට මතුවන්නේ නිරෝධයේ ස්වභාවයෙන් විද තේරුම් ගත්ත නැති නිසා තමයි මතුවන්නේ ඒ රහතන් වහන්සේගේ ප්‍රවැත්ම සම්බන්ධයේ විදාකාර මත. එතකොට නිරෝධයේ හරියට තේරුම් ගන්නේ සමුදේ නොතේරුම් ගත්ත නිසා. එතකොට සමුදේ නිරෝධයේ දෙකම නිවැරදිව තේරුම් ගන්නේ දුක පිළිසින් දකින්නකොට මගේ වැඩෙනකොට. එහෙනම් මේ සියල්ලක් මැතිවන්නේ මාර්ගයට ආවට පස්සේ සෝතපන්න කෙනාට තමයි සම්පූර්ණ නිවැරදි මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකන් අපි මේ කාරණාව තේරුම් ගන්නට අපි ආධ්‍යාත්මික සැනසීමට ඕනේ. ඒ ප්‍රශ්නේ අපිට අනිවාර්යයෙන් තියෙනට ඕනේ. ඒ තියෙන ප්‍රශ්නේ ඉදවල් කරගන්න පිපසන්නට ඕනේ. ඒ ඉමසීමත් එක්ක අපට පුළුවන්කමක් ලැබෙනවා. ඔය නිරෝධය කියන කාරණාවත් සමුදය කියන කාරණාවත් නිවැරදි ප්‍රකට කරගෙන මේ ස්කන්ධයන්ගේ 15 වීම තේරුම් අරගෙන ඉතින් එහා වැඩ පිළිවෙල පුරුදු කරගන්න. ඉතින් මේ කාරණාව මේ අපි කොයි විදිහට පැහැදිලි කරත් යම් සංස්කාරයක් සකස් වීමක් නම් ඒක රෝගී තුළ අවිද්‍යාව පදනමත් එක්ක ඇති වෙන දෙයක්මයි. සර්වන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සර්වන් සරණයි.
සර්වන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථානම සම්පූර්ණයෙන් නිවීම සාක්ෂාත් වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සින් පස්සේ මාර්ගය වැඩිලා නේද සම්පූර්ණයෙන් නිවීම සාක්ෂාත් වෙන්නේ. සර්වන් සරණයි.
සර්වන් සරණයි. සත්‍ය ඥානය තමයි මුලින් ඇති වෙන්නේ. ඔක්කොම සිදු වෙනවා නම් එයා නිවෙනවා. දුක කියන්නේ සත්‍යයක් කියන එකත්, සමුදය සත්‍යයක්, නිරෝධය සත්‍යයක්, මග සත්‍යයක්. මේක තමයි මුලින්ම හටගන්නේ. සත්‍යයක් කියන කාරණා මිසක් සාක්ෂාත් වෙලා නැහැ. දුක පිළිසින් දත යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාක්ෂාත් කළ යුත්තක්, මග වැඩි යුත්තක්. දුක පිළිසින් දැකලා ඉවරුනහම සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් කළ මග වැඩි. මග වැඩිලා ඉවර වෙනවා. භාවිතාල ඉවර වෙනවා. එහෙනම් මුලින්ම තියෙන්නේ මාර්ගයට එනකොටම මේක නිරෝධය සාක්ෂාත් කළ යුත්තක් සත්‍යයක් බව තේරුම් ගැනීම කරයි. මේක සත්‍ය වශයෙන්ම තේරෙන්නේ සමුදය අවුච්ච තනදි දුක කියන්නේ සත්‍යයක් බව වැටහුණාට පස්සේ තකන් තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලින්ම මේ කෙනෙකුට තේරුම් ගන්න තියෙන්නේ මේක කුමක්ද කියන කාරණා තේරුම් ගැනීමක් වටා ගැනීම. දැන් ওই සම්බන්ධයෙන් අර සංගීතනිකයි දෙකේ තියෙනවා මේ කෝසම්පි සූත්‍රයේ ඒකේදී ලස්සන කාරණා ටිකක් මේ ධර්ම සාකච්ඡාවක් කරන සාකච්ඡාවේදී විස්තර කරනවා මේ පටිසම්පාද සම්බන්ධයෙන්. පටිසම්පාද සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් අහනවා එක පිට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මොකද්ද මේ පටිසම්පාදයේ එකකින් එක අහනවා ජාතිපත්‍ය ජරා මරණ නම් කියන කාරණා දකින්නවා ජාතිපත්‍ය ස්වාමීන් වහන්සේ ජරා මරණ තියෙනවා කියන කාරණා දකින්නවා ඔය විදිහට පටිසම්පාදේ මහානවා එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ එයාගේ භව නිරෝධය නිබ්බාණං කියන කාරණාව දකින්නවා. ඒකට ඔක්කොටම ඔව් කියලා උත්තර දෙනවා. ඊළඟට එහෙනම් ඔබ රහතන් වහන්සේ නමක් නේද කියනවා. නිස්සද්ද වෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රහත්. ඊළඟට තව ස්වාමීන් වහන්සේ නමකින් මේ ප්‍රශ්න ටික අහනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒ දෙන ඔකල උත්තර දෙනවා. ඔබ රහත් වුණාද නැහැ කියන්නේ. ඊළඟට හරි ප්‍රශ්නයක්. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඒකදී රහත් වුණා. අර ස්වාමීන් වහන්සේ රහත් නැහැ. ඒකට උදාහරණයක් පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට කාන්තාරයක ගමන් කරනවා එක පිපාසාවකින් කියන්නේ. යනකොට කාන්තාරි මැදදී නිදක් හම්බෙනවා. ඒ නිදේ වතුරක් තියෙනවා. වතුර වතුර ගන්න භාජනයකුත් තියෙනවා. එතකොට ඔහු නිදක් දකිනවා, වතුරක් දකිනවා, වතුර ගන්න භාජනයකුත් තියෙනවා ගන්නත් පුළුවන් කියලා දකිනවා. නමුත් වතුර පීලා නැහැ. අන්න ඒ වගේ තමයි දෙවලට කිපෙක් කෙනා. එහෙන් රහත් වෙලා නැහැ. නමුත් සත්‍ය වශයෙන් මේ කාරණාව දැක්කා. නමුත් සාක්ෂාත් කරලා නැහැ. රාතන වාසය කියන්නේ සාක්ෂාත් වෙලා. එහෙනම් ප්‍රඥාවෙන් දකිනවා කියන කාරණාව සාක්ෂාත් වීමක් නෙවෙයි. සමුදේ තේරුම් ගැනීමත් එක්ක ප්‍රඥාවේ ප්‍රයෝජනේ තේරුම් ගන්නවා. එහෙනම් සත්‍ය වශයෙන් මේ කාරණාව ප්‍රඥාව තුළ සත්‍ය බව අත්දිනවා. සාක්ෂාත් නොවීමයි වෙනස තියෙන්නේ. රහතන් වහන්සේ සාක්ෂාත් කියලා රහත් නොවිච්ච කෙනා ශේක භික්ෂුව රහතන් ප්‍රාමේ සාක්ෂාත් කරගෙන නැහැ. සත්‍ය වශයෙන් තේරුම් ගැනීමක් විතරයි. තෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
ආශ්‍රයි ස්වාමීන් වහන්සේ මෙතන අපේ මේ පින්දපාත මේ ප්‍රත්‍යවේක්ෂා සූත්‍රයේදී මේ කියුණා ඒ පින්දපාතේ වඩිනකොට උන සිද්ධීන් ගැන මේ පසුව බලන වැඩපිළිවෙලක් මෙතෙන්දී පැහැදිලි කරනවා වගේ පෙනුනේ. මේක අපේ අර දැන් සතිපට්ඨානේ දින විදිහ ඒ මොහොතේම බලන එකට වඩා ටිකක් වෙනස් ගතියක් නේද? මේක තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි දැන් සමහරු බලබලා ඉන්නා මේ ඇති වෙන දේ නැති වෙලා ගියා. ඇති වෙන දේ නැති වෙලා ගියා. අපිට මොනවා හරි මේ හිතකුත් ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා කියන මට්ටමින් ඊට වඩා ටිකක් වෙනස් ස්වභාවයක් මෙතන තියනවද? කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න සාමිංහංශ. පෙරවන් සරණයි.
පෙරවන් ප්‍රසන්නයි. ඇත්තට මේ ප්‍රශ්නේ මම අහයි කියලා බලාපොරොත්තුෙම හිටියේ. මේ ප්‍රශ්නේ ගොඩක් වටින ප්‍රශ්නයක්. මොකද කෙනෙකුට ওই කාරණාව අනිවාර්යෙන් ප්‍රශ්නකෙට මතු වෙන්නට ඕන. ඒකට හේතුව මේ දැන් අපි සාමාන්‍යයෙන් දකින්න කෙලෙස් ඇති වෙන තියල යන කාරණා මෙතන ආපස්සට හිතන එකක් ගැන කියන්නේ මේ වෙලා ඉවර වෙච්ච දෙයක් ගැන. ඒකට මෙතන මේ හිතන්න පැත්තක් තියෙනවා මේ දේශනාව තුළ. දැන් මුලින්ම කෙනෙකුට කෙලෙස්යක් අහුවෙන්නේ නැහැ මේ සත්‍ය දකින්න. එහෙනම් එයා එකපාරට සිහි කරපු තැනින් සෝතාපන්න වෙලා. නැත්තම් සකදාගාමීලා. ඇයි දකින්න සත්‍ය? එහෙනම් මුලින්ම තියෙන කල්පනා කරන්න තියෙන්නේ. දැන් අපි දාමන්නේ සතිපට්ඨාන කිටි පුරුදු කරනකොට අපට අහුවෙනවන්න කෙලෙස් ආවා ගියා ආවා ගියා. ඊතර තියෙන්නේ වර්තමානයේ තුල තියෙන දේක් දුරු කිරීම. මොනවා හෝ කාරණාවක් වශයෙන් තියෙන දේ දුරු කිරීම. ඔකට මේ තව සූත්‍රයක් තියෙනවා සංගතනක එකේ පළවෙනි සූත්‍රය ඕක කරන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පිටින්නෙක් නැතුව වීර්යය කරන්නෙක් නැතුව තමයි මම මෙතන උනේ කියලා. සත්මේ දුකින් සසලින් ඉතර උනේ. දෙවියා ඒ දෙවියා කියනවා ඊළඟට ගාථාවකින් චිරසංවත පස්සසාම බ්‍රාහ්මණං පේ නිපුතං අපත්‍යං අනාහිවක් තින්නන් ලෝකෙ සත්‍තික. මම බොහෝ කාලයකට පස්සේ දැක්කා මේ රාක්මණේ පිටින්නතුව වෑයම් කරන නැතුව අන්නවනම් ලෝකෙ ඉතර වෙනවා. එතකොට දැන් ලෝකයේ කරන්නේ එක්ක පිටලා ඉන්නවා. එක්ක වෑයම් කරනවා. පිහිටලා ඉන්නවා කියලා කියන්නේ කාමයන් එක්කම මේ ඔකේ සකස්න දේත් එක්කම ඒක හරිය කියන්නේ නැනේ ඒක. ඒක එක පැත්තක්. වයන් කරනවා කියලා කියන්නේ මේක අයින් කරන්න වෙනවා. ඔය ඇත්තෙක් කියනවා. ඔය එක තව ටිකක් විස්තර වශයෙන් තියෙනවා ලෝකාවලෝකන සූත්‍රය දිටකර සූත්‍රය තුළ. තව ටිකක් මේක විස්තර කරගන්න මේ දේශනාවලින් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් ව්‍යායාම් කරනවා කියන කාරණාවෙදී දැන් අපි ඔන්න තියෙන දේ අපි අයින් කරන්න වෙනවා. අයින් ඒකදී අපිට ලෝකයේ ඉඳලා හට ගන්න කෙනෙක් සූරු කියලා. අකුසලයේ දුර වෙලා යනවා. නමුත් අවදාවත් සත්‍ය දැකලා නිවීම යන වැඩ පිළිවෙලකට යන්නේ නැහැ. අපි දැන් ගොඩක් කරලා අපට දහම් දැනුමක් තියෙනකොට මේ යම් කිසි ප්‍රායෝගිකත්වයක් වර්තමානයේ තුලදී මේ කෙලෙස් නැති වෙන ස්වභාවයක් අපට ප්‍රකට වෙනකොට අන්න අපට මේක තමයි සැබෑව විදර්ශනාව කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක සැබෑව මුදර්ශනාව නෙමෙයි අපි ඒක සංකල්පයක් වශයෙන් මේ තියෙන දේක් නැතිවීමක් දැක්කේ. කොහොමද හටගන්නේ ඇස්සල යනවා අපි කල්පනා කරන තැනට කියලා යනවා. නමුත් අපට හටගන්න විදිය හොවෙන්නේ නැහැ. එතකොට මෙතන මූලාරම්භයේ පටන් ගැනීම මේ පින්දපාත පාරිශුද්ධ සූත්‍රයේ පැහැදිලි කරන්නේ ඕනම අවස්ථාවක කෙලෙසයක් ඇති වුණාට පස්සේ අපට ඒ කෙලෙසේ ඇති වුණ ආකාරය ඉමසන්නට ඕන. කෙලෙස නැති කරලා අපි වෙන සංකල්පනාවක් නැති කරලා දැම්මට කෙලෙසේ ඇති වෙන ආකාරය දකින්න නැති නිසා කෙලෙසේ හට නොගන්න ස්වභාවයපත් වෙන්නේ නැහැ. පත් වෙනවා හට නොගන්න ස්වභාවයපත් නොවෙච්ච නිසා නැවත හට ගන්නවාම. නමුත් තේරෙන්නේ කියලා යනවා. සමාල්ලාවට ඒක ඒ විදිහට පුරුදු කරොත් එහෙම මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඇදලා ගිහිල්ලා කල්ප ගානක් බ්‍රහ්මලෝක ගිහිල්ලා ඒ කෙලෙස් එක්ක නැතුව ජීවත් වෙන්න පුළුවන්. කෙලෙස් දුරු කරගෙන. නමුත් ආපස්සට එනවා. සත්‍ය දැකපොත නැති මේක මේ ඇති උනේ කොහොමද කියලා හොයනකොට බාහිරව කියන තියෙන කාරණා තියෙනවා නෙමෙයි දකින්නේ. මට ඇති උන කෙලෙස් නැතිවෙනවා නෙමෙයි දකින්නේ. මේ කෙලෙස් කියන කාරණාව ඇති උනේ කොහොමද? ඒ කෙලෙස් ඇති උනේ මෙතන ඇති වෙච්ච නිසා. එකෙනම මම ඇති වෙච්ච නිසා අසත් රූපයත් විඤ්ඤාණ ඇතිකල්ලි කනස් ශබ්ද විඤ්ඤාණ ඇතිකල්ලි මෙන්න මේක ඇතිකල්ලි කියලා දකින්න තියෙන්නේ අවිද්‍යාව අහු වෙනම අන්න සත්‍ය ඥානය නැත්නම් අවි දුක්ඛ ඥානං සමුදය නිරෝධි මග්ග ඥානං කියන කාරණාව සත්‍ය වශයෙන් දකිනකොට අන්න අහු වෙනවා මොකද්ද මේක හැදෙන ආකාරය එහෙමනම් අපට මූලිකවම තියෙන්නේ එන කෙලෙස්ෙ නැහැ කියලා බලන්න නෙමෙයි එන කෙලෙස් නැති වෙනවා කියලා බලන්න නෙමෙයි අපට කෙලෙසක් ඇති වුණා. ඇයි මේක ඇති වුනේ කියලා හොයන්න. ඇයි මේක ඇති වුනේ කියලා හොයන්නට තමයි මම අර පින්දපාත පාරිශුද්ධ පැහැදිලි කරන්නේ මේක ආපස්සට ඉමසල බලන්න කියලා ඇති වෙච්ච කෙලෙස් සම්බන්ධ. ඒකෝර අපේ ජීවිතේ ඕනම මොහොත කෙලෙසක් ඇති වෙලා ඉවරනට පස්සේ අපිට තේරෙන්නේ අපි මේක නැති කරන්නේ ගොඩක් කාලයක් දඟලන්නේ. නැති කළ යුතුයි අපිට මේ කෙලෙසේ නිසා අකුසල ඇති වෙන එක. නමුත් අපි මේක ඒ වෙලාවට ආවකල නැති කරලා අපි විමසන්න පටන් ගන්නට ඕන. එහෙනම් ඇයි මේ කෙලෙස් ඇති වුනේ කියලා අර තාවකාලිකව මේ කෙලෙස් නැති කරගත්තේ අපි මේ අකුසලයට ඉඩ දෙන්නේ නැතුව ඉන්න. නැත්නම් අපිට අකුසල් කර්මෝසි දුක් විපාක ලැබෙනවානේ. ඒකට ඉඩ දෙන්නේ නැතුව ඉන්න. එහෙම නැතුව එහෙම ඒක නැති වුණා කියලා අපි මේ සතිපට්ඨාන වැඩිලා නිවීම කරා යන්නේ නැහැ. ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ ඇයි මේ කෙලෙස් ඇති වුනේ කියලා. අන්න ඒ කෙලෙස් ඇති වුණ ආකාරය හොයනකොට අහුවෙන්නේ මෙන්න මේ අවිද්‍යාව පදනමින් මේ අසත් රූප සංඥා ඇතිකල්ලි මේ දුක සකස් වෙන න්‍යාය. එහෙම දකිනකොට මාර්ගයට ආව කෙනාට අන්න නතරේ කෙලෙස් ඇතිවීමක් වෙන්නේ. ඒක අහුවෙච්චි. අන්න
යාට මේක බහුවේ වශයෙන් ගන්න බැරි වෙනවා. මේ බහුවේ වශයෙන් නොගැනීම නිසා නිරෝධය කියන්නේ මොකද්ද කියන කාරණාව ප්‍රකට කර ගන්නවා. අර සමුදය අත්තංගමෙත් කියන කාරණා දෙකම ප්‍රකට කර ගන්න. ඒක තමයි සතිපට්ඨානෙන් නිවැරදි පුරුදු කිරීම වෙන්නේ. එහෙම නොකර අපි මූලික පුරුදු කිරීම තුළදී අර එතන ඇති වෙච්ච කෙලෙසේ නැහැ කියලා බලන එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ සූත්‍රය තුළදී මූලිකවම කෙනෙකුට මාර්ගයට යොමු වෙන්නට මූලිකවම කෙනෙකුට ධර්මතිපස්සනාවට යොමු වෙන්නට හේතු වන වැඩපිළිවෙළක් මේ මූලික කාරණා තුලින් පැහැදිලි කරලා දෙනවා. එහෙම නැතුව අපි නිකම්ම කෙලින්ම අපි මේ ලෝකේ අපිට කෙලෙස තියෙනකොට ඒක නැහැ කියලා බැලුවා කියලා ලෝකේ තුල අපසල් දුරු වුණාට ලෝකෙන් ඈතර වීමක් බවට එකපත් වෙන්නේ නැහැ. ඊතරවස්තරනේ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කොග්ගලගේ මහත්මයා අහපු ප්‍රශ්නයත් එක්කම වගේ යන එකක්. ඒක කුඩා පොඩි උදාහරණයක් එක හිතා ගන්න ඕන. දැන් අපිට නැවත ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට මොකක් හරි රාගසිතක් ඇති වුණා යමක් පිළිබඳව. එතකොට ඒක අපි මෙනෙහි කර යුතු ආකාරය කියන්නේ ගැන පොඩි නිකන් උදාහරණයක් වගේ දෙයක් එක පැහැදිලි කරීමක් කරන්න පුළුවන් දුහන්සෙට. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. දැන් මේ කියන කාරණාව ඇත්තටම මේ වැරදියට වටහා ගන්න එපා. මොකද ගොඩක් කාලවට කෙනෙක් මේ මම දැන් මේ කියන දේ කරනවා වැරදි රටහගෙන සමහර ලාවට මේ දැන් අපිටම දැන් ආරිකාන් සීලය ඉතර කරනකොට ආරිකාන් සීලය කියලා කියන්නේ දුස්සීල ස්වභාවයක් කියලා සමහර කෙනෙක් කියනවා හරියට තේරුම් ගත නැහැ කියලා. සමහර ලාවට යනවා දැන් මේ කියන විස්තරයක රාගයම අස්මි වඩන්න එපා කියලා. වාගේ න්‍යායක්. දේශයාවම ඉදරන්න එපා කියන වගේ න්‍යායකට යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා හොඳ සාවධානව මේ කියන කරනව අහන්න. දැන් මොන අපි හිතමු අපිට රාගයක් ඇති වුණා. ඇති වුණාට පස්සේ අපි කළ යුතුයි මේ කාරණා මොකද්ද? රාගයේ මුක්ුරා යන්න නොදී අපි අසුභ අරමුණක් දාලා ඒ රාගය අයින් කරන්න ඕනේ. මොකද හේතුව ඒ රාගය ඔස්සේ අපට අකුසල් සිදුවෙලා ඒකෙන් අපට විපාක ලැබෙන නිසා. ඒක අපි දැනගත යුතුයි මේ රාගය දුරු කරන්න. නැත්නම් මේ රාගය තුලින් ඒ අකුසලයේ එතනින් එහාට පවත්තන් නැති කරනවා මේ කරේ. ඊළඟ තරහ එනකොට අපි මෛත්‍රී අරමුණක් දාලා මේක දුරු කරන්න ඕනේ. මොකද ඇතිනම් එහෙම අපට තරහ මුල් කරගෙන අකුසල් සිදුවෙලා අපට දුක් විපාක ලැබෙනවා. හැබැයි ඒ කාරණාව අර භෝගතන සුද්ධි කියවපගේ අතිදාවණයක් නැත්නම් පීඨසිතීමක් මිල් වීමක් බයම් කිරීම. එතකොට ඒකෙන් අපි දැනගන්න ඕනේ මම මේ කාරණාව කරේ කොහොමද පිළිසෙද කියන එක. කාගේ අවස්ථාව දුරු කිරීම පිංසයසපේ වැඩි වේ. දේශී අවස්ථාව දුරු කිරීම නිසා මෛත්‍රිය වැඩි වේ. මේ දෙක තේරුම් අරගෙන අපි ඒක පුරුදු කරන්නට ඕනේ. නමුත් රාගයක් ඇති වුණාට පස්සේ මේක හැබැයි නිවැරදි පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඇස තියෙන කෙනාට. ඒ කියන්නේ ධම්මස තියෙන කෙනාට. එතකන් අපි අදක් කරමින් මේක හොයන්නට ඕනේ. මොකද වාගිතනවාස් පැහැදිලි කරනවා ඔලියන් තියෙක සිතාවන්තිය කියලා ඔලිය මේ බැසගෙන ඉඳීමත් අස්සිලාවන කිරීමත් කියලා. ඒ පැහැදිලි කරලා කියනවා චක්කුමන්තෝ පස්සති කියන කාරණා ඇසට කියන දකින්නවා කියන කාරණාවේදී භූතම් භූතතෝ පස්සති භූතස්ස නිබ්බිදා විවිධාග නෝදේ පටිපන්නෝ හොති කියලා. හටගත්තේ හටගත් ආකාරයෙන් දැකලා ඒක හටගන්න ස්වභාවයෙන් නිරුද්ධ කිරීම පිණිස මාර්ගය යමු වෙනවා ඇස කියනවා. ඇස ඇති වෙනකන් හැබැයි අපි මේ දෙකම කරන්නට ඕනේ. හැබැයි අර රාගයනකොට අසුභයේ දාලා අයින් කරලා දේශනකොට මෛත්‍රී දාලා අයින් කර පමණින් මේක වෙන්නේ නැහැ. ඒකත් කරමින් අපි හොයන්නට ඕනේ මේ රාගය ඇති වෙන්නේ කොහොමද කියන ආකාරය. දේශය ඇති වෙන්නේ කොහොමද කියන ආකාරය. මෙන්න මේක තමයි ඒ ඇස ඇති කරගන්න උපකාරන මග. ඇස ඇති වෙච්ච කෙනාට ඒ ඇස තුලින් බලන්න පුළුවන්. පඤ්ඤාචක්කුසේ තුලින් බලන්න පුළුවන්. මේක හට ගන්න අතර බෝධම් බෝධතෝ පස්සේ හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්න. එතකොට නැති කරනවා නෙමෙයි. හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නකොට හටගත්තේ ඉක්මවනවා. හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නකොට හටගත්තේ ඉක්මවනවා. එතකොට අර හටගත්තේ වෙන දෙයක් දාලා නැති මේ අර කයිත් කියලා දෙන්නම. රාග එනකොට දේශ එනකොට මේක හටගන්නේ කොහොමද කියලා මූලිකවම විමසන්නට ඕන. ඔන්න අපේ මූලිකවම තියෙන කාරණාව තමයි රූපය දකිනකොටම අවිද්‍යාව නිසා සත්‍යම දැකීම නිසා ඇස ඇත රූපය ඇත කියන හැඟීම ඇසක් ඇත රූපය ඇත කියන හැඟීම අපට ඇති වෙනවා සත්‍යම දැකීම නිසා. ඇසක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් තියෙන රූපයට තමයි මම රාගය ඇති කරගන්නේ. ඇසක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් තියෙන රූපයට තමයි මම තරහ ඇති කරගන්නේ. එතකොට මුලින් මම විස්තර කරේ රාගය ඇති වුණාට පස්සේ වෙන අරමුණක් දාලා දුරු කරන එක අර තියෙන රූපේට ඇති කරගත්ත රාගය දුරු කිරීම. තියෙන රූපේට ඇති කරගත්ත දේ දුරු කිරීම. ඒක අපි කරන්නට ඕනේ අනිවාර්යයෙන්ම මාර්ගයේ මූලික පියවරක් හැටියට. ඊට පස්සේ බලන්නට ඕනේ මේ ඇතයි කියලා ගත්තේයි කියලා. ඇසත් රූපයක් ඇතයි කියලා ගත්තේයි කියලා. මෙන්න මේක කරනකොට අන්න එතරම් තමයි අහුවෙන්නේ මේ අඥානකමත් එක්ක මේක ඇතිවෙච්ච ආකාරය. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේක සමාහට අහලාගෙන මම කල්නුත් කියලා දිනවා. අර ලණුවක් කොහොමා කරලා දෙන්නේ එකම පැත්තට ලණුවක් අඹරනවා. අඹරනකොට ලණුවක් අඹරෙන්නේ නැහැ. ඒකම පැත්තන කරකව බැඳින් කෙනෙක් කියලා අල්ල ගන්නවා. අල්ලගත් සැනින් ලණුවක් අඹරෙනවා. පිටින් එන්නේ කැවිල එකපාරට යාට පේන්නේ මොකද්ද? ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා. දෙන්නේ දෙපැත්තේම තල්ලන් ඉන්න මැදුවෙච්ච කෙනෙක් ලණුවක් අල්ලගෙන ඉන්නවා. ඒ යා දකින්න න්‍යාය හරි ඒ අවස්ථාව. නමුත් සත්‍ය දැකීම එක නෙමෙයි. හැබැයි සත්‍ය දැකීම නිකන් ඇහෙන් දකින්න බෑ ඒ කාරණා. මොකද අල්ල ගැනීමෙන් අටගත්ත බව ප්‍රකට වෙන්නට ඕනේ. එහෙනම් අපි ලෝකේ දකින්නකොටම අපිට පේන්නේ මොකද්ද? මගේ ඇහැට රූපේ පේනවා කියලා. ඒ වගේ තමයි අර ලණුව අල්ලගෙන ඉන්නවා කියලා දකින්න. අර තියෙන රූපෙට මම රාගය දුරු කරනවා. තියෙන රූපෙට මම දෙස දුරු කරනවා. ඒ වගේ අර තියෙන ලණුවට තියෙන කැමැත්තක් හෝ අකමැත්තක් අයින් කර ගන්න. හැබැයි අපි දැක්කනම් මේ ලණුව අල් ගැනීමෙන් හටගත්ත බව අන්න ඒ දැකීමත් එක්කම මේ ලණුවට තියෙන රාගය හෝ දේශය ලණුව මුල් කරගෙන හටගන්න ප්‍රපංචය හටගන්න ඉඳ නැති කියලා යන. ඒ වගේ අපි දැක්කනම් පඤ්ඤාචක්කුසේ තුලින් ඇහිං රූපය දකිනකොට ඒ රූපයක් තියෙනවා කියලා ගත්තේ ඇහැ තියෙනවා කියලා ගත්තේ කොමන පදනමක් ඔස්සේද කියලා. එහෙනම් ඒ පදනම දැකපු තැනදී ඒ රූපේ මුල් කරගෙන රාග දේශ හටගන්නෙමට ඉඳ නැති කියලා යනවා. මුලින්ම කෙනෙක් තියෙන දේ රාගය දුරු කරනවා. නමුත් අර ඇස ඇතුණාට පස්සේ තියෙන දේ හටගන්න රාගය නෙමෙයි දුරු කරගන්නේ. ඒ තියනවා කියලා ගත්ත ස්වභාවය දකිනකොට රාගයකට ඉඳ නැති කියලා යනවා. එහෙනම් ඒකට අර තියනවා කියලා ගත්තේ කොහොමද කියලා හොයන්න වෙනවා. මේක අපිට සාමාන්‍ය විතරකයකින් විතරක් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට විතරකයකින් විතරක් තියෙන අපිට කල්පනා කරන්නයි. පටිච්චසමුප්පාද න්‍යායයට අනුව අපි මේක කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරගෙන යනකොට ඒ විතරකේ මුල් කරගෙන අපේ යත් ඇහැ ඇති වෙනවා. ප්‍රඥා චක්කුසේ. මෙන්න මේ ප්‍රඥා චක්කුසේ තුලින් තමයි දකින්න පුළුවන්. නංගර ලණුව ඇඹරිච්ච ලණුව අල්ලගින්න ලණුවක් අල්ලන් ඉන්නවා කියලා දකින එක නේ ප්‍රකටව ඇහැට පේනදි. අල්ලගැනීමේ හටගත්ත කියලා ප්‍රකට නැහැ. එහෙනම් ඒක අර තියෙන හැම දකින්න බෑ. ඒකට වෙනම හැක් ඇති වෙන්න ඕනේ. එහෙනම් මේක ඇති වුණේ කොහොමද කියලා ලණුව ඇති වුණේ කොහොමද කියලා ළඟට ගිහින් හොඳට පරීක්ෂා කරන්න ඕනේ. ඒ පරීක්ෂා කරනකොට තමයි අහුවෙන්නේ. අන්නේ වගේ මේ දුක කියන්නේ මොකද්ද කියලා මේ ඇදෙච්ච රාගය මොකද්ද කියලා දිරිසිත හොයනකොට අන්න ඇතිවෙච්ච ආකාරය අහුවෙන්නේ. අර එතකොට එයාට ලණුව මෙන්න මෙහෙමයි ඇති උනේ කියලා අහුවෙනවා වගේ. මේ දුක කොහොමද ඇති උනේ කියලා දිරිසිත හොයනකොට ඒ ඇතිවෙච්ච කෙලෙසේ දිරිසිත හොයනකොට අර අවිද්‍යා පදනමත් එක්ක මේ හටගත් අහුවීම එයාට අහුවෙනවා. ඒක අර පඤ්ඤාචක්කුසේ උදාවීමත් එක තමයි ඇති වෙන්නේ. ඒකට තමයි ආපස්සට ඉමසන්න ප්‍රතිපටිසෝප්පාද න්‍යායම. පටිසෝප්පාද න්‍යායම ආපස්සට ඉමසනකොට ඒ ඉමසීමත් එක්ක තමන්ට ඒ කාරණා නිරවුල් වෙනකොට ඇතිවන ප්‍රඥාචක්කුසේ තුලින් දකින්න පුළුවන් බොහෝතං බොහෝතතව පස්සට කියන කාරණාව. හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නවා කියන කාරණා. එතකොට බුද්දසත්‍ය නිබ්බිද විරාගයිනෝද පටිපන්න හොතේ. හටගත් දෙයට අටගැටේ නිවදේ නොඇලීම් පිණිස පිළිපං කෙනෙකුට පත් වෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල අපි ක්‍රමානුකූලව පුරුදු කරගන්නට ඕනේ. කොහොමද මේ ඇසක් රූපයක් කියලා දෙපැත්තකට බෙදිලා ලෝකයේ තුල අපි මේ නිර්මාණය කරගන්න වැඩ පිළිවෙල සකස් වෙන්නේ කියන එක. අවිද්‍යා සංකාර තමයි මූලික ප්‍රතිසිත වෙන කාරණාව. අඥානකමත් එක්ක අපි ලෝකේ තියෙන ආකාරයක් නිසා අපි යොමු වෙච්ච රූපයේ ඔස්සේ ප්‍රපංච ගොඩනගාගෙන ඒ ප්‍රපංච ඔස්සේ ලෝකයේ තුල රාගදේශ මොහ කිරිස් කරගෙන ජීවිතය ගත කරනවා. ඉතින් මේ රාගදේශ මොහ කියන්නේ මොහේ නම් අහුවෙන්නේ නැහැ රාගදේශ ඒ කිරිස්යා මසුරුකම් වෙන කිරිස් අපට අහුවෙලා යනවා. මොහේ හරියට අහුවෙන්නේ මේ විනිවිද දැක්කට පස්සේ සත්‍ය. ඉතින් මොහේ කියන කාරණාව අපේ සංකල්පයක් විතරයි. දැන් අපි රාගය කියන කාරණාව අපි තේරුම් ගන්නවා අපිට රාග නැති අවස්ථාවක් තියෙන නිසා. මොකද සාපේක්ෂව මනින්නේ රාගයෙන් මනින්න පුළුවන් රාග නැති අවස්ථාවක් තියෙන නිසා. ඒක නිසා තමයි රාගය අහුවෙන්නේ. දේශය අහුවෙන්නේ දේශ නැති අවස්ථාවක් අපිට තියෙන නිසා. සාපේක්ෂව මනින්නේ. නමුත් මොහය අපට අහුවෙන්නේ. ඇයි අහුවෙන්නේ නැත්තේ? මොහ නැති අවස්ථාවක් නැහැ. ඒ නිසා මනින්න දෙයක් නැහැ. එහෙනම් මොහය විනිවිද දැකපු තැනදි තමයි මොහය මොකද්ද කියන ගන්න. එහෙනම් සත්‍ය ස්වභාවය ඉවරදීව දකින්න තාකල් මෝහය නියෝජ දකින්න බෑ. අපි හිතන්නේ මෝහය කියලා කියන්නේ බොහෝ වෙලාවට හිතනවා මේ රාගයක් ඇති කරගන්න එක, දේශ ඇති කරගන්න එක, ඊර්ෂ්‍යාවක් වෛරයක් කෝපයක් ඇති කරගන්න එක මෝහය කියලා හිතනවා. හැබැයි මෝහය නිසා ඒක ඇති. මෝහය නිසා තියෙන නමුත් මෝහය කියන කාරණාව ඊට වඩා අසියුම් කාරණාවක්. ඒක අහුවෙන්නේ හේතුඵල න්‍යාය අහුවීමත් එක්ක. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. අර එතකොට ඇත්තටම අර අපේ තියෙන මෝහය තුලින්ම අර පිළිබෙදීමක් වෙන එක මේ මනසත් අරමුණක් නිසා මේ මෙහෙම වෙන්කර ගැනීමම දකින්න පුළුවන් නම් මං හිතන්නේ ඒක උපකාර වෙනවා. ඒ වෙලාවට හරි නිවීමක් ඇති කරගන්න මට එහෙම හිතුනේ ස්වාමීන් වහන්ස. ඒකම අර ඔබ වහන්සේ පැහැදිලි කර මොකක් හරි උපමාවක් අර කියන්නේ අර දාම් ඇදීම ඒ වගේ ක්‍රීඩාවක් සම්බන්ධ ඒ වගේ උදාහරණයක් හිතීම පිළි ඒ වගේ උදාහරණයකට හිතෙමු කිරීමම පේනවා නේද ස්වාමීන් වහන්ස. අපේ තියෙන මෝහය නිසාම තමයි මේ මෙතන බෙදීමක් නැතිදන්න බෙදීමක් ඇති කරගෙන ඒ නිසා ගැටීමක් ඇති වෙන ආකාරය සමාවෙන්න මේ නිවැරදි පැහැදිලුන් නැතුව ඇති. ඒක තමයි කියන හේතුව. තෙරුවන් සරණයි.
ඔව් මං හිතන්නේ ඒක මං තව විදිහකට යමු කළොත් ස්වාමීන් වහන්ස තව ටිකක් පැහැදිලි වෙයි අපිට ප්‍රායෝගික පැත්තකින්. දැන් ඔබ වහන්සේ සඳහන් කළා මේ අසත් රූපයක් නිසා විඥානය පහළ වෙලා මේ ඉතුරු ටික වෙනවා කියලා. මෙතෙන්දී අපේ දැන් එක බලන විදිහක් තමයි මේ අසත් රූපයක් කියන දෙක තිබුණා ඊට පස්සේ ඉතුරු ටික සිද්ධ වෙනවා. එතන අපිට ඊට පස්සේ වෙන ටික නම් තමයි නවත්තන්න ඕන මේ අසයි රූපයයි ගැන කරන්න දෙයක් නැහැ කියලා. ඒක තවමත් තැපකින් ගත්තොත් එනවා විදියකට මේ අසයි රූපෙයි පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නැත්තම් මේ ක්ෂණයට ඉපදුනා ඊට පස්සේ නැහැ. ඒක තව විදිහට කිව්වොත් හටගත්තා නැති වුණා ඇති වුණා නැති වුණා කියන මට්ටමක්. ඒක එකක්. ඊළඟට ඒක මේ මොහොතේ අපි අර දකිනවා වගේ මට නිකන් හිතුණා. දැන් ඊට පස්සේ මේක අර මෙනෙහි කරන එක ධම්ම විචය පැත්තට නැත්නම් සමුදේ වය පැත්තට. දැන් අර ඇති වුණා නැති වුණා කියද මට්ටම එතන ඒක අයිති මට්ටමක්. හැබැයි මේ දැන් මේ ඇහැ රූපේ කියන දෙකෙත් සමුදයක් තියනවා නේද? ඒ එතන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා නේද මේක හටගත්තේ? අවිද්‍යාව නැත්තම් මේක උපදින්න බෑ වගේ අන්න ඒ වගේ පැත්තකට බැලීමත් මෙතන අර පස්සේ ප්‍රත්‍යවේක්ෂා කරනවා වගේ කියන එක අදහස් වෙන්නේ මේ පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒතර මේ ප්‍රශ්නෙත් වැදගත් ඉතාලම ප්‍රශ්නවල උත්තරෙත් තියෙනවා. මේ ධම්ම මම මේ කාරණාව ධම්මචය කියලා නම් නොකරට ඇත්තම ධම්මචය තමයි ඉතන සිදුවන කාරණාව. මේ ආපස්සර ඉමසලයි බලන එක ඊළඟට තමයි මේ ඇස රූපය ඇටයි කියලා ගැනීම අවිද්‍යා සංකාර මේවත් එක්ක පැතිස් තියෙන්නේ. නැතුව මේ අපි දැන් තියෙන එක තමයි බලන්නේ. සරණයක ඇතුළ නැති වෙලා යන්නේ තියෙන දෙයක. හැබැයි තිබුණේ ඇස නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. තිබුණේ අවිද්‍යාව. අපි තියෙන ඇසේ තියෙන රූපේ තියෙන විඥානයේ තියෙන නාම රූපේ තියෙන දෙයක්. තිබුණා නැති වුණා. හැබැයි හොඳට මතක තියාගන්න තිබුණේ ඇසකුත් නෙමෙයි, තිබුණේ රූපෙකුත් නෙමෙයි, තිබුණේ විඥානිකුත් නෙමෙයි, තිබුණා නාම රූපෙකුත් නෙමෙයි, තිබ්බදයක් මොකද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කි නොදැකීමයි තිබුණේ. එහෙනම් දුරු වෙන්නට ඕන නම් මෙන්න මේ දේ. ඇස තිබිච්ච ඇස නැතිවීම නෙමෙයි. තිබිච්ච රූපේ තිබිච්ච නාමයේ නාම රූපේ තිබිච්ච විඥානය නැතිවීම නෙමෙයි. අහුවුණා නම් අවිද්‍යාව අන්න ඔහු දකිනවා මෙතන තිබුණේ අවිද්‍යාවකුත්. ඒ වගේම තමයි අවිද්‍යාව මත පදනම් වෙලා තියෙනවා කියලා ගත්ත නිසා පැවැත්මක් එක්ක බව තණ්හාව. එහෙනම් මෙන්න මේ ධම්මෝචයත් එක්ක බලන්නට තියෙන්නේ ආපස්සට හොයනකොට මේ අවිද්‍යාවයි. අවිද්‍යාව හොච්ච තැනයි මේ අපිට මේ නිවර්ත සත්‍ය දකින්නේ. නැත්නම් අපි දකින්නේ අර සාමාන්‍ය අතිපට්ඨානයක් පුරුදු කරනවා කියන එකත් එක්ක මේ මොහොතක තියෙන මොහොතක් හරි තියෙන සෙනෙයක් හරි සෙනෙයක නැතිවීමක්. මේ මොහොත සෙනෙය හටගත්ත ආයතන නැති වුණා. අපි ඊට පස්සේ ඒකට සංකල්ප දාගන්න එකක් කරන්නේ. ඒක තමයි ලෝකය හිතන්නේ. හැබැයි අපට පුළුවන් සෙනෙයක හටගත්ත දේ සෙනෙයක නැති වෙන දේ ගැන හිතලා සංකල්ප දුරු කරන්න. ඒ වුණාට මේ සෙනෙය හටගන්න නැති වෙන කාරණාව කොහොමද ඇති වුනේ කියන එක අපට අල්ලන්න බැරි. අන්න එතනදී අපට අහුවෙන්නේ නැහැ මේ අවිද්‍යාව. අපට මේ සෙනෙයක හටගන්න ඇස සෙනෙයක හටගන රූපේ නැත්නම් සෙනෙයක ඉපදීම සෙනෙයක මරණ නැත්නම් සෙනෙයක මේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය කියන කාරණාව අහුවෙනවා මේ මිසක් අපට මේ අවිද්‍යාවක් මෙතන තියෙන්නේ කියන කාරණාව අහුවෙන්නේ. අවිද්‍යාවක් මෙතන තියෙන්නේ කියලා කන අහුවනොත් තමයි මේ සත්‍ය ඥානෙදී දුක්ඛ සත්‍යය, නිරෝධ සමුදය සත්‍යය, නිරෝධ සත්‍ය මග සත්‍යය. එයා දකින්නේ මේකයි. සෝතවණනවා කියලා කියන්නේ දකින්නේ මේක. අතෝ නාම රූපයක් නැති වෙලා හටගත් නැති වෙලා කියන කාරණාව දකින්න ඉදීමවත් නැත්නම් ආයතනයක් මොහොතේ ජීවිදී පවතුනවා කියන කාරණාවක් නෙමෙයි අපේ යුත්තේ. දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මග සත්‍යයි කියන්නේ. මෙන්න මේ කරා යමු වෙන තමයි අර පින්දපාදී පාරිසූත්‍ර සූත්‍රයේදී මේ ධම්මවිචයක් එක්ක මේක ආපස්සට ඉවසන ක්‍රමයක් පැහැදිලි කරන්නේ. ඉතින් ඒ වැඩ පිළිවෙල අපි නිවැරදි පුරුදු කළොත් අපේ ආයාසයෙන් තොරව අපිට මගට යමු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ Google ගේ මහත්ය කියපු කාරණාවක් මම සම්පූර්ණ එකඟ වෙනවා. එතන සම්පූර්ණයෙන්ම ධම්මවිචයක් එක්ක යන වැඩ පිළිවෙල ඒ වගේම අර අසත් රූපයක් ඇතයි කියලා ගන්නට පදනම වෙච්ච අවිද්‍යාව අහෝ නැති තහක්කල් අපට මොහොතක තියෙන කාරණාවක් කියලා කල්පනා කරලා අපිට මේ මොහොතේ ඇති වෙන දෙයට කෙලෙස් ඇති කරමින් ඉන්න වැඩ පිළිවෙලක් තමයි ලෝකයා පුරුදු කරන්නේ. ඉතින් ඒකට එහා හොයන දෙයක් තමයි බුදුරණවහන්සේ මේ කරපු දාන්නේ. ඒක අපි නිවැරදිව තේරුගත්තොත් අන්න එතනදී අහුවෙනවා මේ දුක සමුදය නිරෝධ මග්ග කියන කාරණාව තිබුණි අවිද්‍යාවක තණ්හාවක කියන කාරණාව හොවෙනවා. එහෙම නැත්නම් මගේ හැකුවපෑ තිබ්බ කියන එකවත් මගේ කෙලෙස් දුරුනා කියන එකවත් මගේ සංකාය දිටිකයක් කියන එකවත් නෙමෙයි සිදුවන්නේ. සත්‍ය දැකීමත් එක්ක සංකාය දිටිය දුර වෙලා යනවා. මත් තෙරුවන් සරණයි.
අන්තර්වන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. අසත් රූපයත් ඇතයි කියලා ගැනීමද ස්වාමීන් වහන්සේ අවිද්‍යාව නැත්නම් අසත් රූපයත් තමා වශයෙන් ගැනීමද තමාගේ හරි තමා වශයෙන් අත්තතෝ කියන ගන්න එකද අවිද්‍යාව කියන්නේ ස්වාමීන් වහන්සේ? අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට අසත් රූපයත් ඇතයි කියලා ගන්න එකද අවිද්‍යාව නැත්නම් අසත් රූපයත් තමා වශයෙන් ගන්නවා කියන එකද? මොකද ගොඩක් සූත්‍රවල අත්තතෝ කියලා වගේ වචනයක් එනවනේ ස්වාමීන් වහන්සේ. ඒ හැමතැනම දැන් ඔබ වහන්සේ ඔය විස්තර කරන විදිහට අසත් රූපයත් ඇතයි කියලා ගන්නව නම් අත්තතෝ කියලා ගන්න ඕනේ නැහැ නේද? අත්තතෝ තමා වශයෙන් ගන්න එක නේද අවිද්‍යාව කියලා යෙදෙන්නේ?
උත්තරවන් සරණයි. ඒක හරියි. ඇස කාගේද? ඇස තමාගේ. ඒතර ඇස දැන් ඇස තමයි තමා කියලා ගන්න. ඇස දැන් අපි දැන් තියෙන ඇස මම කියලා දැන් අපි ඇත්තම ලෝකේ අපි ගොඩක් විවහාර කරන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඇස තියෙද්දි ඒක මම කියලා ගන්න එපා කියලා. නමුත් ඇස කියන්නේ මගේ. ඇස කියන්නේ මගේ වුණේ අවිද්‍යාව නිසා. ඇසක් ඇතයි කියලා ගන්නේ මගේ නිසා. දැන් මදුබෙන්ඩක සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඇසක් ඇතිකල්ලි රූපේ ඇතයි කියලා ගන්න කල්ලි විඥානයයි තුන එකතු වීමෙන් ස්පර්ශය. ඊළඟට මේක සකස් වෙන ආකාරය. ඊළඟට වැයදිරි කරන නැත කියලා. ඇස නැති කල්ලි රූපයක් නැති කල්ලි කියලා. එතකොට ඇසක් ඇති කල්ලි රූපයක් ඇති කල්ලි උනේ අවිද්‍යාව නිසා. එතකොට ඇසක් නැතරේදී තමයි රූපයක් නැතයි කියලා ගැනීමක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව දුරු වීම නිසා ඇසක් ඇතයි රූපයක් ඇතයි කියලා ගැනීම නැහැ. ඇසක් ඇතයි රූපයක් ඇතයි කියලා ගන්න අවිද්‍යාව නිසා. ඒ නිසා තමයි ඇස කියන කාරණාව මගේ ඇස වෙන්නේ. අපි මම කියලා සංකල්පයක් වශයෙන් මේ නොකර ඉන්නවා කියන එක තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇසක් කියලා ඇතයි කියලා ගත් තැනම තියෙන මම කියලා ගැනීමමයි. කන කියලා ගැනීම තුළ තියෙන මම කියලා ගැනීම. මොකද ඇස කියන්නේ ආධ්‍යාත්මික. රූප කියන්නේ බාහිර. ආධ්‍යාත්මික කියන්නේ මම. කන කියන්නේ ආධ්‍යාත්මික. ශබ්ද කියන්නේ බාහිර. කන කියන්නේ මම. එහෙනම් ඇසක් ඇතයි කියලා ගන්නේ මම ඇතයි කියලා ගැනීමමයි. ආත්මය කියලා ගැනීමමයි. එතකොට ඇසක් නැතයි කියලා ගන්නවා කියලා කියන්නේ ඇසක් නැතයි කියලා හිතනවා නෙමෙයි. අවිද්‍යාවෙන් ඇසක් ඇතයි කියලා ගත්තේ. එහෙනම් විද්‍යාව ඇතුළේ පස්සේ ඇස ඇතයි කියලා ගැනීම නැති වෙලා යනවා. එහෙනම් ආත්මයි කියලා ගන්නේ එපා කියලා කියන්නෙම ඇසක් ඇතයි කියලා ගැනීම සිදුවනවා කියන තැනම තියෙන ආත්මයි කියලා ගැනීමයි. ඒ නිසායි මදුපින්නක සූත්‍රයේ ලස්සනට ඒ කාරණා ඉස්මතු කරගන්න පුළුවන්. සමුදේ විතර කරන ඇතයි කියලා ගැනීම එක තියෙන්නේ නිරෝධය විස්තර කරනකොට නැතයි කියලා ගැනීමත් එක තියෙන්නේ. නැතයි කියලා ගැනීම කියන්නේ සංකල්පයක් පසෙන් නැහැ කියලා දාන එක නෙමෙයි. නැතයි කියලා ගත්ත අවිද්‍යාව නිසා එනම් නැතයි කියලා ස්වභාවයක් තමන් හිතනවා නෙමෙයි. ඒ නැතයි කියලා ගැනීම දුරු වෙනවා ආත්ම සංකල්පේ දුරු වෙනකොට. ඒකයි අවිද්‍යාව සත්‍ය විනෝය දකිනකොට සක්කායදිට්ඨිය කියන කාරණාව දකිනවා. අවිද්‍යාව දුරු වීමත් එක්ක ආත්ම සංඥා සම්පූර්ණ දුරු වෙච්ච නිසා නැතයි කියලා ගැනීම සම්පූර්ණයෙන් දුරු වෙලා යනවා. ඒක හොඳට මේ දේශනාව අධ්‍යයනය කරොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි අර තියෙන හැගර මම කියලා ගන්න එපා කියන න්‍යායයට අපි යනවා. තියෙන කනකට මම කියලා නිපාකේ න්‍යාය යනවා. එතකොට තිබුණ ඇස්ස තිබුණ කන කාගෙද මගේ. ඒක හොඳට ඒක කරන කල්පනා කරගෙන යනවා. තේරුම් ගන්න.
තේරුම් ගන්න සමස්ත බොහොම පිං මේ මම ඒක කියවලා ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ මොකද මේ උද්දේශ විභං කියන සූත්‍රයේ තව තැන් වලත් ඇද ස්වාමීන් වහන්සේ මේ විස්තර වෙනකොට ඒකේ ඒ සූත්‍ර කියනකොට තේරුම් ගත්ත විදිහට මට හිතුනේ අර අත්තතෝ කියන එක يعني තමාගේ ගැනීම කියන එකයි අසක් අසක් කියන එකයි අස තමාගේ කියන එක අතර වෙනසක් තියෙයි කියලා නම් මේ තමයි මට නම් හිතෙන්නේ ඒක පසු වෙලාවක සාකච්ඡා කරනකොට ඒක ඉදිරිපත් කරන්නම් පෙරවන් සන්නයි.
පෙරවන් සන්නයි මම ඒ කාරණා ගැන ටිකක් කියන්න උදේසි බම් සූත්‍රය ඊළඟට සමාධි භාවනා සූත්‍රය ඊළඟට ගොඩක් සූත්‍ර දේශනාවල ඔක තියෙනවා. දැන් අවිද්‍යාව හේතු කරගෙන සංකාර විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හාව ඇති කරගන්න එපා කියනවා. මොකද හට ගැනීම තමයි තණ්හා උපාදම පෝයාචිරාමන්න කියන කාරණාව. තණ්හා දුරු කරන් අසත් රූපය අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලායතන ස්පර්ශේ වේදනාව සතුරින් නොපිලිගන්න එපා. ඊට පස්සේ තනිකන් සකස් වෙන්න නැහැ කියලා බුදුරණ සිස්තර කරනවා. එතකොට හොඳට හිතන කාරණාවක් එතන කියනවා. අපි එතනින් අපි හිතනවා මෙතන අපි දුරු කරන්න තියෙන තණ්හාව අර මුල් ටික තියෙනවා කියලා. එතකොට හැබැයි දුරු වෙන්නේ තණ්හාව තමයි. තණ්හාව දුරු වෙන්නේ කොතනද? සත්‍ය දැකීමදී. එතකොට එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන ඊළඟට ස්පර්ශ වේදනා කියන මේ සියල්ලක් ඇති වුණේ. සත්‍ය දකිනකොට දැන් අපිට අහුවෙන්නේ මේ තණ්හ වේදනාවත් එක්ක නහුවෙන්නේ. වේදනාව තුළ සත්‍ය දකින හතුරට පිළිගන්නේ නැහැ. වේදනාව තුළ සත්‍ය දකිනකොට හතුරට පිළිගන්නේ නැතන නහුදු වෙනවා. අන්න එතනින් සකස් වෙන්නේ. හැබැයි වේදනාව තුළ සත්‍ය දකිනවා කියන්නේ මොකද්ද? එතකොට විද්‍යාව. එහෙනම් විද්‍යාව නම් අවිද්‍යාව සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන කියන්නේ. විද්‍යාව නම් සංකාර විඤ්ඤාණ නාම රූප සලආයතන අන්න දුර වෙලා යනවා. එහෙනම් හතරෙන් පිළිගැනීමක් තියෙන අවිද්‍යාවත් එක්ක විද්‍යාව ඇති වෙච්ච තැනදී හතරෙන් පිළිගැනීම දුර වෙනවා. මෙන්න මේක ගොඩාක් හිතන්න ඕන සියුම් කාරණාවක්. ඒ නිසා මේ සූත්‍රවල තියෙන කාරණා ටික හොඳට කල්පනා කරන්න. කල්පනා කරාට පස්සේ ඔය ප්‍රශ්න ගැන ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔය විදිහට ප්‍රශ්න කරන එක ඇත්තටම වැදගත්. මොකද ඒකට හේතුව අපි ආධ්‍යාත්මික චින්තනයක් හසුරෙනවා. ඒක නිරව කරගන්න අපි හිතන්නට ඕනේ. ඒ තුලින් අපි ප්‍රඥාව ඇති වෙනවා. අනිත් කාරණා අපිට මේ නිරව කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා තව තවත් ඔය කාරණා නිරව කරගන්න ගොඩක් කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට මේ දේශනා ඇසුරු කරගෙන අපිට මේ කාරණා ගොඩක් නිරවල් කරගන්න පුළුවන් වෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සවන්නාංශ. තෙරුවන් සරණයි සවන්නාංශ. මට මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේගේ අද දේශනාව තුලින් කෙනෙක් හිතනවා නම් දැන් මේ හැම දෙයක්ම මායාවක් කියලා මොකක්ම හරි දෙයක් සිදු වෙලා දැන් අද කිව්වේ මොකක් හරි Tamanට තරහක් ගියා නම් එම නැත්තම් කාමයේ ඇවිසිලා ඒ දෙයක් සිද්ධ වෙලා ඒක තුලින් දැන් තමන් තේරුම් ගත්තා නම් තමන්ට මේ දේ සිද්ධ වුණා කියලා එහෙම කෙනෙක් කරගෙන යනකොට කාලයක් තිස්සේ ඒක ඊට එහාට ගෙනියන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද සන්නාංස? දැන් එහෙම කෙනෙක් ඒක ප්‍රැක්ටිස් කරනවා නම් කාලයක් තිස්සේ එතනින් එහාට ගෙනියන විදිය ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්?
දේවා සරණයි. අපි මේ විදිහට පුරුදු කරලා ප්‍රශ්නයක් සංකල්පයක් කියලා නෙවෙයි. තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාවේ අර තන පුරුදු කිල්ලක් වගේ අපි මේ තව සංකල්පයක් විතරයි තමයි දාන්නේ. අපි මෙතන ආපස්සට ඒක තුල පිළිදලා. මොකද ඒක අපට ලොකු හයියක් වෙනවා මේ කෙලෙස් කෙනෙක් මග අරව ගන්න. ඒක මුල් කරගෙන අපි මේක මේ කෙලෙස් ඇති උනේ කොහොමද කියලා හොයනවා. සංකල්පයක් කියලා අපි සිතිවිල්ලක් උඩට දාලා අතහරින්න නැතුව අපි මේක හොයන්නට ඕනේ. ඒ තුල පිළිපදලා ඒක ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට අර පටිසම්පාද න්‍යාය ඉගෙන ගන්න වෙනවා. පටිසම්පාද න්‍යාය තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට හේතු ඵලයක් ඇති වෙනසක්. එතකොට අර අපි සංකල්පයක් කියලා සිත යුත්තක් දාන්න. එතකොට අපිට සංකල්පයක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන්කමක් ලැබෙනවා නුවණ ඇති වුණාට පස්සේ සංකල්පයක් කියන කාරණා ප්‍රඥාව තුළින් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මූලිකව අපි ආයාසයෙන් සංකල්ප දානතාව අපි ආයාසයෙන් දාන බවට අහගෙන මේක හැදෙන ආකාරය තේරුම් ගත්තට පස්සේ අපි ආයාසයෙන් සංකල්පයක් කියන එක දාන්නේ නැහැ. සත්‍ය දකිනකොට සංකල්පයක් බව වැටහෙනවා. ගොඩනගින්නේ නැහැ. ඒ නිසා ගන්න කෙලෙස් දුර්වල මගක් බවට එකපත් වෙනවා. අර අවස්ථාවේදී අපට කෙලෙස් එක්ක යට නොවන ස්වභාවයක් පත් වෙනවා. අපි මේක සංකල්පය බව කල්පනා කරමින් හිතමින් ඒක අතහරනකොට ඒක අපට කෙලෙස් යටපත් වෙන නැත්නම් අපේ කෙලෙස් තුල තියෙන පීඩාව දුරු කරගන්න එක උපකාරයක් වෙනවා. අපි හරියට දැක්කොත් මේක හේතුඵල වශයෙන් ඉඹසනකොට අපිට සංකල්පයක් කියන කාරණාව දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ ඇස තුලින් ඒක සත්‍ය දකින්න පුළුවන්. ඒ නිසා ඔය තුල පිහිටලා ඔය තුල ඉඳමින් ඕක පුරුදු කරමින් ඔයාලා බලන්න පටිච්චසමුප්පාද න්‍යාය පදනම් කරගෙන මේක හැදෙන කොහොමද කියලා. ඒ පරිසම්පාද න්‍යාය අහුවෙච්ච තැනදී අන්න අපට හොඳට තේරෙයි අපි මේක සංකල්පයක් කියලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සකස් නොවන ස්වභාවයක.
වැටහුණා සයන්ස් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පොන්ටි ගැටලුවක් මත් නෙමෙයි අර කලින් හම් ප්‍රශ්නේ මත කරපු මහත්මයා ගිබු කතාවේදී සාමුද්‍ර පැහැදිලි කළා වගේ මදුපුණ්ඩික සූත්‍රයේදී අර තින්නන් සංගති පස්සෝ කියන න්‍යායට එනකොට එතන කාරණා තුනම ඇත්තටම පෙර නොපැවති හටගෙන ඉතිරි නැතිව තැන් වෙනවාද කියන එකක් නෙවෙයි තුනම එහෙම නේද වෙන්නේ කියන එක කියලා මට ටිකක් වැටහීමක් ඇති වෙනවා. හන්දර එතන නිවැරදි නේද මාගේ නිවැරදි කරන්නේ මොකද එතකොට එතනින් පැහැදිලි වෙනවා නේද ස්වාමීන් වහන්සේ මමවත් නැහැ එතන අපායිර රූපයකුත් නැහැ ප්‍රසාදයකුත් නැහැ ඇත්තටම මේ තුනම පෙර නොපැවති හටගෙන නැවත ඉතිරි නැතිව නැතිවෙච්ච දේවල් කියන එක පැහැදිලි වෙනව නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ. කරුණාකර මාන්නේ වැරදි ගන්න ස්වාමීන් වහන්සේ තිරන් සර්.
මට නැවත ප්‍රියම් කරන්න මට පොඩ්ඩක් ඇහුණ අඩුයි ඒ කාරණාව.
ස්වාමීන් වහන්සේ අර මදුපිණ්ඩික සූත්‍රයේදී අපි කතා කරා ඉස්සෙල්ලා මහත්තයා කතා කරපුවා වගේ එතනදී අර තින්නන් සංගති පස්සෝ කියන තැන කාරණා තුනක එකතුව ගැන අපි කතා කරන පස්සයක් ඇතිවීමට ඒ කාරණා තුනම පිරණොත් පැවතීම හටගෙන ඉතිරි නැතිව නැති වෙන තුනක් නේද කියන එක. ඒ කියන්නේ ඇත්තටම තියෙන දේවල් නිමි නේද කියන එක එතනින් නිකම්ම ඉස්මතු වෙනවා නේද හොඳට හිතනකොට කියන එක මට ටිකක් හිතුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. දැන් අපි මෙහෙමයි දැන් මේක නිවැරදිව වැටෙනකොට අපිට අහුවෙන්න ඕනේ අවිද්‍යාව කියන කාරණාව. දැන් පෙර නොතිබීම හටගත්තා කියන කාරණාවේදී අපි හිතුවත් එහෙම මේක හටගත්ත කියන කාරණාව මගේ හට ගැනීමක් හරි නැතිනම් කියන දෙයක් කියන හරි කාරණාව වැරදි. නමුත් අර විදිහට අපි දැක්කනම් අවිද්‍යාවෙන් කියන එක. ඒකට එහෙනම් පෙර කියන කාරණාවත් අතීතේ අනාගතේ කියන කාරණාවත් මේ දෙකම සංකපනා වශයෙන් දුර වෙලා මෙතන අවිද්‍යාවෙන් මේ හටගත්තේ කියන ඥායයට යන්නට ඕනේ. එතකොට දැන් ධම්මඥානං එක්ක ඇති වෙනවා. වර්තමානයේ තුල ධම්මඥානයත් එක්ක කාලයේ බෙදීම දුර වෙලා යනවා. එතකොට අර පෙර කියලා වචනේ දැන් අතීතයේ කියන කාරණාවත් ඉස්මතු වෙන්නේ නැහැ. මොකද මේ අපි හැම වෙලෙම අපිට හිත යොමු වෙන එකක් තමයි මේ කාලාන්තරයට. එතකොට වර්තමානයක් තිබුණොත් තමයි අතීත අනාගතය කතා කරන්න තියෙන්නේ. වර්තමානයක් තියෙන්නේ මම ඉන්න තැනදී. එතකොට මම ඉන්න තැනදී වර්තමානයත් අතීත අනාගතයත් තියෙනවා. සත්‍ය දකින්නකොට වර්තමානයේ තියනවා කියලා නෙමෙයි කියන්නේ අවිද්‍යාව නිසා හටගත්ත කියන කාරණාව අවිද්‍යාව නිසා හටගත්ත කාරණාව තමයි පවතින්නේ. එතකොට එහෙනම් අතීතයේ තිබුණත් අවිද්‍යාව නිසා අනාගතයේ තියෙන අවිද්‍යාව නිසා මෙන්න මේ න්‍යායත් එක්ක කලබල බලනවා. මෙන්න මේක තමයි ගැළපීම් වෙන්නට ඕන නැත්තේ. එහෙම නිවැරදි මේ කාරණා තේරුම් ගත්තා නම් අපිට අර කාලය කතා කරන්නේ නැතුව මේ අවිද්‍යාවෙන් මේ කාරණා තිබුණේ කියන කාරණාවට යොමු වෙන්න ඕන. එතකොට අර අතීතයේ ඉඳලා අනාගතය යනවද මේ මොහොතද කියන කාරණා නිස්සබහල යනවා. අවිද්‍යාවෙන් මේ කටගත්තේ කියන කාරණාවට එමු වෙනවා. ඉතින් ඒකේ යම් ගැවුල් කර ගැනීමක් තිබිය යුතුයි කියන කාරණාව මගේ අදහසයි. හැබැයි ඒක මේ මං කියපු ක්‍රමෙන් කල්පනා කරා නම් ඒක තව ටිකක් නිරවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙයි. දෙලොස් සරණ.
සමහර සාවිනාසෙ එතනදී මගේ ප්‍රශ්නේ අතර මම හෙව වැරදි වෙන්න පුළුවන්. එතනදී මට අවශ්‍ය කියලා සාවිනාසෙ එතනදී ඇත්තටම මොකක්වත්ම නැහැ කියන ශූන්‍යතාවයක් ගැන හිතන්න පුළුවන්ද සාවිනාස? ඇත්තටම දෙයක් එතන එකතු වෙන්න ස්පර්ශයක් ඇති වෙන්නවත් තුනක් ඇත්තටම නැහැ නේද කියන එක වගේ හැඟීමක් ගන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ කියලා. ඒ කියන්නේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි මේ මෙහෙමයි. දැන් අපිට මේ ශුන්‍යතාවය කියන එක අපි අරමුණක් වෙන බව බලන්න ඕනේ හොඳට තේරෙනවද කියලා. මොකද ශුන්‍යතාවේ සාක්ෂාත් වෙන්නේ සැබෑවටම රහතන් වහන්සේට, අනිත් කිසි කෙනෙකුට ශුන්‍යතාවයක් සාක්ෂාත් වෙන්නේ නැහැ. මොකද එයාට අනිවාර්යෙන් සංකත මගක් තියෙනවා. සංකත මගක් තියෙනවනේ මාර්ගයට ආවකන. එහෙනම් ඒ සංකත මග තුළ අසුන්‍යයක් තියෙනවා. ශුන්‍යතාවේ සාක්ෂාත් වෙන්නේ රහතන් වහන්සේට. ඉතින් ඒ නිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මනසට එන අරමුණකින් නම් අපි මේ අසත් රූපයක් කියලා මේක දැක්ක ශුන්‍යතාවයක් බව ඒක වැරදි. ශුන්‍යතාවයක් ඇතැයි කියලා ප්‍රඥාවෙන් අපි ශුන්‍යතාවේ තේරුම් ගත්තා නම් ඒ ශුන්‍යතාවේ තේරුම් ගත යුත්තේ ආත්මය හා ආත්මනීයෙන් ශුන්‍ය බව අවිද්‍යාව තේරුම් ගත් නිසා. එහෙම ගත්තට පස්සේ ඒ කාරණාව හරි. එහෙම නැතුව අපි සංකල්පයක් හැටියට ඒක තේරුම් ගත්තොත් අපිට ශුන්‍යතාවය කියන අරමුණ අපට අශුන්‍ය බවට පත් වෙලා තියෙනවා. තේරුම් සරණයි.
තේරුම් සරණයි සාරණි හොඳින් වැටහුණු
ස්වාමීන් වහන්සේ එක මන්තාව ටිකක් පැහැදිලි කරගන්න මෙහෙම අහන්නම් මත දෙකක් අපිට ඉදිරිපත් වුණා. එකක් තමයි මේ තින්නම් සංගති පස්සෝ කියන අවස්ථාවේ පෙරපසු නොවි හටගත්තු ඇහක් රූපයක් චක්කු විඥානයක් තියෙනවා. එතකොට ඒක එක පැත්තක් තමයි ඒ ක්ෂණයට හටගෙන නිරුද්ධ වෙන මෙන්න මෙහෙම ಜಾති තුනක් ඇති වුණා. ඒක ඊට කලින් කතා කරන්නත් බෑ, පසුව කතා කරන්නත් බෑ. ඒ පස්සේ කියන ක්ෂණය තුන ඇති වෙලා නැති වුණා. ඒක එකක්. දෙවෙනි එක තමයි ඒ ಜಾති තුන අපි කියුවත් ඇහැ රූපය චක්කු විඥානය. එතකොට ඇහැ මම කියලා ගන්නෑ, මගේ කියලා ගන්නෑ, මගේ ආත්මය කියලා ගන්නෑ. ඒ වගේ අනිත් ಜಾති තුනට. එතකොට දැන් ඇහැක් හටගෙන නිරුද්ධ වුණා. හැබැයි ඒ ඇහැ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන එක එකක්. ඒ දෙවෙනි මතේ මං හිතනවා ඔබ වහන්සේ මේ උත්සාහ කරන්න ඉතනිනුත් එහාට ගිය ධර්මතාවයක් පෙන්වන්න කරන්න කියලා මේ සාකච්ඡාවේදී. ඒක තමයි ඒ මොහොතේ ඒක හටගත්තා කියලා හිතනවා නම් මේ ඇතිවලා නැති වෙන ඇහක් තිබුණා නැත්තම් මම නොවන ඇහක් ඉපදිලා නැති වුණා කියන තැන ඒ ඇස කියන එක, ඒ රූපේ කියන එක, ඒ චක්කු විඥානයේ කියන එකත් හටගත්තේ අවිද්‍යාව මත නේද? අවිද්‍යාව නොයදුනා නම් එහෙම ධර්මතාවයක්වත් උපදින්න විදිහක් නැහැ කියන ධර්මතාවයත් ඒක මම වැරදි නම් නිවැරදි කරන්න සාහිංහංස පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. ඇත්තටම මම පැහැදිලි කරන උත්සාහ කරේ ඒ කාරණාව තමයි. මොකද දැන් අර අපි මං ඉස්සල්ලත් කිව්වේ අපි දැන් මේ තියෙන මොහොතේ තියෙන ඇහැ රූපය විඥානේ හරි මේ මොහොතේ තියෙන ඇහැ රූප විඥානේ තම කියලා ගන්න එපා කියන හරි මේ අපි හැමතැනකදී මේ පනවගත්ත දේ තුළ අවිද්‍යාවෙන් මේක පැනවෙන්නේ කියන කාරණාව අපිට ඉස්මතු වෙන්නේ නැහැ. අපිට ඉස්මතු විය යුත්තේම අවිද්‍යාවක් එක්ක මේක තියනවා කියන එක. අවිද්‍යාව එතකොට අවිද්‍යාවත් එක්ක තියෙන අවිද්‍යාව දුරු කළ යුතු කියන එක. මොහොතේ හරි ඇහත් රූපයක් විඥානයක් තියෙන කාරණාවක් එක්ක අපට ඉස්මතු වුණා නම් එතන අපට මේ අවස්ථාවේ මේ මොහොතකට හේතු වුණේ අවිද්‍යාව කියන එක. අන්නේ අවිද්‍යාව අහු වෙනවා. එහෙනම් අපි හරියට හොයාගෙන යනකොට අපිට මේ අහැරූපය විඥානය කියන කතාවක්වත් ආමරු විඥාන කියන කතාවක්වත් ඒ සියල්ලක්ම නෙමෙයි අදාළ වෙන්නේ අවිද්‍යාව කියන එක. එහෙම වුණාට පස්සේ අර මේ සියලු දේවල් මේ එක ක්‍රියාකාරීත්වයේ තියෙන අවිද්‍යාව මත. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ ඉඩයක් ඇති වෙන අවිද්‍යාව. එහෙනම් මේ ක්‍රියාකාරීත්වය කියන කාරණාව වලින් අයින් කිරීම නෙමෙයි කරේ යුත්තේ අවිද්‍යාව දුරු කරන. අවිද්‍යාව දුරු වෙනවා සත්‍ය වෙනකොට. අන්න එතකොට විද්‍යාව තියෙනවා. ඉතින් ඒ කාරණාව තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඒකට අපිට මේක පාරට මේක හිතන්න තේරුම් ගන්න අමාරුයි. මේ ගැන ගොඩාක් කල්පනා කරන්න වෙනවා. අපිට ඇත්තටම ගොඩක් කාලවලට ධර්මයේ තේරුම් ගන්න එනකොට අපිට මේ මම නිතර කියන කතාවක් මේ දෙයක් කරගත්ත ලෝකයෙන් අපි නිදහස් වෙන්න උත්සාහ කරනවා. නිදහස් වෙන්න උත්සාහ කරන්නේ තව දෙයක් ඇති කරගන්න. ඒ තමයි නිවන. දෙයක් කරගත්ත ලෝකයේ දෙයක් උනේ කොහොමද කියලා දැක්කහන. අන්නේ දෙයක් කරගත්ත ලෝකේ නිදහස් වෙනවා. එනම් දෙයක් කරගත්ත ලෝකේ සත්‍ය දැකිනකොට අහු වෙච්ච අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාවක් උනේ. එනම් අවිද්‍යාව ඉදිරි වෙනට ඕනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. දැන් දැක්කා කියන තන තමයි අවිද්‍යාවෙන් ඇහැකුයි රූපයකුයි ඒ බව දැනගත්තයි කියලා මේ දිත්තයක් හදන්නේ. කියන්නේ දිත්තේ දිත්තමත්タン කියන තැනට අවිද්‍යාව ආවහම තමයි ඇහැකුයි රූපයයිකුයි හටගන්නේ නේද ස්වාමීන් වහන්සේ? අවිද්‍යාව නිසා නැත්නම් ඒ කියන්නේ දැක්කොත් දැක්කා පමණයි කියන තැන එතන ඇහැකුයි රූපයකුයි අවිද්‍යාවෙන් එතන හැදිලාද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් දැක්කොත් දැක්ක විතරයි හික්මන දැන දැන් පුරම්බාහිදාරු කීසි සන්නාසේ මාළුන්කුත් ස්වාමීන් වහන්සේ ඒ කරපු න්‍යායත් එක්ක බුදුරණස් එතන අවසානේ පැහැදිලි කරන දාලා කියන්නේ මෙහෙම හික්මනකොට නිවෙනවා කියලා. එතකොට දැක්මක් කියන තැන අවිද්‍යාව හරියට අපි දැක්කහනම් ඊට පස්සේ විද්‍යාව නිසා විමුක්තිය තියෙනවා. හරියට දැක්කහනම් එතකොට එහෙනම් විද්‍යාව අවිද්‍යාව හෝන විද්‍යාව ඇති වුණත් විමුති සාක්ෂාත්. හරියට දැක්ක කියලා දැක්මක් කියලා. අපි ඇස රූපය කියලා පැනෙවුවනම් එතන ප්‍රත්‍යක්මක් තියෙනවා. දැක්කොත් දැක්කයි කියන න්‍යාය, ඉත්තේ දිට්ඨමත්තන් කියන න්‍යාය හරියටම ඇති වෙන්නේ නිවීම ඊළඟට සාක්ෂාත් වෙන්න. එතෙක් අපිට ඒ කාරණාව ප්‍රඥාවත් එක්ක වටහා ගන්න යන්න තියෙන. මොකද එහෙනම් එහෙම හික්මීමක් අපට මේ මොහොතේ නිතරම තියෙනවා නම් ඒ අවස්ථාව තුළ ඊළඟ නිවීමක් තමයි අර සාක්ෂාත් වෙනට ඕනේ. කිසිම කාල බලාසයක් කතා කරන්න බෑ ඒකට. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේට ධිට්ඨියක් කියන කාරණාවක් නෙමෙයි. රහතන් වහන්සේ කියලා කියන්නේ නිවෙනවා කියලා කියන්නේ මේ කිසිම විවහාරයක් විවහාර කරන්න. අවිද්‍යාව වශයෙන් විරාග නිරෝධය. ඒ නිසා දිත්තේ දිත්තමත්තන් වෙච්ච තැනදී දැක්කා කියන තැන හික්මීම කියන්නේ නිවීම. ඊට පස්සේ දැක්කා කියන තැන හික්මීමත් හික්මීමක්මයි. ඒක අරහත් මග, ඒ කියන්නේ අරහත් වෙනවා ඒ හික්මීමත් එක්ක. ඒ නිසා අරහත්ය කියලා කියන්නේ කිසිම දෙයකට විවහාර, කිසිම විවහාරයක්, කිසිම සංකතය ස්වභාවයක් කතා කරන්න බෑ. කිසිම විවහාරයක් දෙන්න බෑ. විවහාර කරන සියල්ලක් ඉක්ම වීමයි අසංකතය අවිද්‍යාසීස විරාගයේ නිවීම කියලා කියන්නේ. තෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කල්ලාණ මිතුමිත්‍රිනේ. එහෙනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වෙලාවත් කල්පනා කරලා දැන් අපි මහිතන් ප්‍රය දෙකකට අධික කාලයක් එකතු වෙලා හිටියා. අද දවසේ නම් වැඩසටහන් නිමා කරන්න වෙලාව එළඹ තිබෙනවා. මම ඉතාම ගෞරවයෙන් වාචාර්ය කොග්ලගේ මෙතුමාට යොමු වෙනවා අද සාකච්ඡා නිමා කරන්න. ඉන් අනතුරු අපි ස්වාමීන් වහන්සේට යොමු වෙලා සාකච්ඡායිනුවව දක්වමු කොබලගේ මහත්මයා.
තෙරුවන් සරණයි හැම දිනාටම. මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් ධර්ම සාකච්ඡාවක් සිදු වුණා. අපිට අපේ ගෞරවනීය අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් ඒ පිණ්ඩපාත පාරිශුද්ධිය ප්‍රත්‍යවේක්ෂා කරන හැටි අපිට හුඟක් සූත්‍රයට අදාළව පෙන්වලා දුන්නා. මේක මේ පිණ්ඩපාතේ ගැන මෙනෙහි කිරීමක් නෙවෙයි. පිණ්ඩපාතේ වඩිනකොට යන එන ගමන් සිද්ධ වුණ දේවල් ගැන පසුව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන විදිහක් කියන පැත්තක් දෙන්නම් කරලා දුන්නා. එතෙන්දිත් ඒක මේ ශුන්‍යතා විහරණය දක්වා මේක වඩා ගන්න නේද මේ සරිත්තාමුදුරුවන්ට මේ වගේ දේශනාවක් කරන එක උන්වහන්සේට කරපු එකකට වඩා මේ මාර්ගයේ වඩන භික්ෂූන්ට කරපු දේශනාවක් ඒ තුලින් අවබෝධ ගන්න. ඉතින් මම හිතනවා අපේ මේ කල්යාණ මිත්‍රයන්ට දහමේ තියෙන යම් යම් අවබෝධයේ තියෙන අඩුපාඩු තියනවා නම් දහමානුව නුවණින් විමසලා බලන්න උගාක් අවශ්‍ය දේවල් කරුණු කාරණා මතු කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපි සියලුම දෙනා මේ ධර්ම ශ්‍රවණයෙන් එහෙම ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන් ඒ ධර්ම බෝධයක් යම් කිසි ලැබුවා නම් ඒ ලබාගත්තු පින් සේරම ඔබ වහන්සේට අනුමෝදන් වෙලා තව තවත් මේ වගේ ධර්ම දේශනා තව තවත් පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා, නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම ඉක්මන් ධර්මාවබෝධය ලැබී මේ සසර දුක් නිමා කරගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ වගේ වැඩගත් මේ ධර්ම මණ්ඩපයත් සකස් කරගන්න අපිට හැමදාම උදව් වෙන දලුවත්ත මහත්මයාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්මාවබෝධය සඳහාම මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට දේශනාව අවසන් කරන්න යමු වෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි.
සිතරව සරණයි. අද දවසේදී අපි මේ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව තුළින් බොහෝ කාරණා තේරුම් ගන්නට අපට උපකාරයක් ලැබුණා. ඉතින් මේ මේ විදිහට මේ ධර්මයේ ඩවුල් කර ගන්නට මේ දරන උත්සාහය සවන් සිලක් ඔස්සේ සහභාගී වෙලා සිට මේ සියලු දෙනාට එක උපකාරයක් වේවි. ඉතින් මේ ආකාරයට මේ අවස්ථාවක් මේ පින්වතුන් සලසාගෙන මේ කටයුතු කරන්නට උපකාර වනේ දලුවත් මහත්මයාටත්, ඒ වගේම මට මේ සාකච්ඡාවට සහ සම්බන්ධයෙන් උපකාර කළ ආචාර්ය රවිත් ඔග්ගල කැමැතිතුමාටත්, ඒ වගේම මේ සාකච්ඡාව ජය කරගැනීමට මට පහසුකම් සලසා දුන්න නිහාල රූපසිංහ මහත්මයාටත් මේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් මුතන් දෙලා තව තවත් දහම වටහාගෙන දහම තේරුම්ගෙන තමගේ ජීවිතය තුළ සත්‍ය අවබෝධයෙන් නිවිසනසෙන්නට මේ සියලු දෙනාටම මේ දහම් පරියාය මේ සියල්ලක්ම හේතු වාසනා වේවා කියලා මා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.
සාදු 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 සාදු.